ගුවන් කියලා ටෙක් කතා 42 වෙනි වැඩසටහනට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ ආරාධිත අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා නේද?
ඔව්. ඒ වගේ තමයි අද පේන්නේ නේ.
ඔව්. මගේ නම කාලිංග.
මම බුද්ධික.
මම චෙලින.
මම හර්ෂ.
හර්ෂදේව
අලුත බඳපු මනමාලය.
අලුත මනමාලය. මේ හාල් පතක් ගරාලා ඉහළකට දාලා. මේ ඉතින් කොහොමද හර්ෂ මේ අපිට අද ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා මේ හර්ෂ ගැන අහලා.
ඔව් මම දැක්කා.
කොහොමද බඳපු සතිය ගෙවුනේ කියලා.
මේ 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 වගේ ඉතින් අර හුඟක් අය අහන ප්‍රෝග්‍රෑම්ස් වල කියන්නේ නෑ මේ වගේ ඒවා.
අද අපි නම් දන්න විදිහට හර්ෂ මේ හනිමූන් එක ගිය දවසේ Facebook එකේ ලොග් කරලා හිටියා.
ඔව් ඉතින් Facebook එකෙන් එහෙම ඉතින් නීතිය නෑනේ එපා කියලා.
අපි හනිමූන් යන්නේ Facebook එකේ කියන app එකක් තියෙනවා නේද හනිමූන් app එකක් කර කියලා.
මේ මේ ගන්න නෑ නිකන් Facebook blog වුණා මොකද කියලා දින බලන්න කට්ටිය.
ඔව් Facebook එකේ දී instruction දෙන්නේ මේ මෑණි මොකද ඒ විදිහට කරගෙන යන්න ඕනේ කියලා.
එහෙමත් එහෙම නම් හම්බුන්නේ නැහැ මේ මත.
හරි හරි.
අපි ඒක නෙමෙයි වැඩේ නේ. දැන් ඇහුවේ නේ අපේ පරණ ප්‍රෝග්‍රෑම් ටිකනේ.
ඔව්වනේ පොඩ්ඩක් මිස් වුණා.
අද අද ඇවිල්ලා කතා කරපු මේ
තේරුණානේ
කලින් අපි.
අද ඇවිල්ලා එනගත්තනේ කියන කියන ප්‍රශ්නේ ටෙක් කතාවල කතා කරලා අර්ෂ නැවත වැඩේ.
ඔබල අප්ඩේට් වෙලා මදි ඉතින් දන්නවනේ.
දැන් ওই ප්‍රශ්නේ ගොඩක් කියලාට අපේ Google group එකේ තියෙනවා. ටෙක් කතාවල ගිය ප්‍රශ්න අයියා ගහනවා. ඒකට ඉතින් අපි එපිසෝඩ් එක ලින්ක් එකක් දාලා
ලින්ක් එකක් දාන්න නැත්නම් Google search එකත් කරලා ඒක ලින්ක් එක දාන්න.
ඔව්. යමුද එහෙනම් ප්‍රශ්නයකට බුද්ධික නැත්නම් හර්ෂ තාටියක් බයිට් කරා.
මේ කලින් ඉතින් අපිට ගිය සතිය ගැන කතා කරන්න බැරි වුණා.
ගිය සිකුරාද ගැන.
හර්ෂ මොකද උනේ?
ගිය සිකුරාද අපිට හම්බුණානේ සම්මානය.
ඒ මොකටද? මන්න ඇත්තටම හිතුව හම්බුන්නේ නැහැ
කියලා. ඔව් හම්බෙන්නේ නැහැ කියලා දැන් හිතන් ඉතින් අපි.
ඔව් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නැමේ ඇත්තටම ගියේ නේ.
ඒකට දාපු ඇප්ලිකේෂන් එකම දැක්කා නේද අපි නිකන්.
ඒකත් කට්ටිය කතා කරලා අන්තිම මොහොතේදී තමයි ලියලා ඔය දුන්නේ නේ.
වචන 1500 කින් කියන්න කියලා තිබ්බක වචන 5කින් කියලා තිබ්බා.
ඒක මේ සංගුණ දක්ෂතාවය.
ඒක තමයි. ඒකම ටෙක් කතා මේ පාර තියෙන ESEA කියලා මේ World Wide Conference එක මේ පාර ලංකාවේ තියෙන්නේ. ඒකෙත් ටෙක් කතා
මේ කට්ටියට පුළුවන් අපි හම්බෙන්නේ
දැන් DMICH එකේ තියෙන්නේ. දෙවෙන්ද තුන්වෙන්ද හතරවෙන්ද මට මතක ගියේ දවස්.
මම දැන් ඉස්සරහට අපේ වැඩසටහන් දෙකක් විතර එන ගන්නවානේ අපි තව විස්තර
දෙන්න. ඒකට මේ ටෙක් කතා කරන හැටියම live video එකක් එහෙම බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ
අතර අපි මේ
live කරන එක video එකක්
බලන්න. මේ හම්බෙච්ච මේ සම්මාන සහ ඒ ප්‍රෝග්‍රෑම් එක පිළිබඳ පොඩ්ඩක් කිව්වොත් හොඳයි නේ. ඒ කියන්නේ මේ audio අපි මේ ටෙක් කතා group එකේ දැම්මෙත් නැහනේ official දැම්මෙ නැහනේ.
දැම්මෙ නැහැ Facebook වල එහෙම තමයි දැම්මෙ නේ. ඇත්තටම ඒක ගැන කතා කරොත් මේ ඒකේ නම ඊ ස්වාභිමානී කියලා දෙවනේ 2009 කියලා මේ ලංකාවේ පළවෙනි වතාවට දැන් ඔය best quality software ඒවට දුන්නට මේ content වලට අපේ තිබුණ නැහැ නේ මොකක්වත් අත්දැකීමක් කරේ නැහැ නේ ඔය electronic content වලට මේ ලංකාවේ පළවෙනි වතාවට ඔය ඒක කරේ මේ ICT එකෙන් ජනාධිපති කාර්යාලයෙන් එහෙම තමයි සංවිධානය කළා දුන්නේ ඒකෙන් දුන්නේ මේ ලංකාවේ ඇතුළෙම හදපු electronic content වලට ඒවා category වලට වෙන් කළා ඒකේ මේ සම්මාන දුන්නා ඒක තමයි දැන්නේ district ගොඩක් district වලින් දාලා තිබුණා application
අන්තිමට project මම හිතන්නේ
2000
වටේට 130
ගානක් තිබුණා එතනින් 27ක් සම්මාන වලට ඉදිරිපත් වෙලා තිබුණා අපිට ඇත්තටම හම්බුනේ මේ inclusion and participation කියලා අපේ category එක.
ඔව්. ඒ කියන්නේ අපි කොච්චර දුරට මේ මේ technology එක ඒක මේ සිංහලෙන් වචන හොයාගන්න දැන් තියෙන අමාරුව
තියෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන්. අපේ තියෙන සිංහලට translate
කරලා. ආ එහෙමද?
අර්ථයෙන් සිංහලත් බැරිලා තියෙනවා මේ.
සිංහලත් බැරිලා තියෙනවා
නේද? නේද? ඇත්තටම මේක භාෂාවකත් බැරිලා තියෙනවා මේ දවස්වල.
කතා වැඩ වෙන ටිකක්
නේ.
ඈ? දැන් කතා වැඩ වැඩි
එහෙම. දැන් කතා ඇති. මේ ඉන්ක්ලූෂන් කියන්නේ මේ කොච්චර දුරට අපි ටෙක්නොලොජි එක ඉන්ක්ලූඩ් කරනවද කියලා නේ අපි පාවිච්චි කරන දේවල්.
ඔව්. ඇවිල්ලා ඇත්තන අපිට මේ නම කියන්න නම් බෑ ලොකු ICT එකක කෙනෙකුත් ඇවිල්ලා අපිට ඇත්තනම කිව්වනේ අපේ ඒ කියන්නේ අපේ ටෙක්නොලොජි භාවිතය ගොඩක් ඉදිරියෙන් අනිත් හැම ප්‍රොජෙක්ට් එකකට වගේින් වඩා හිටියා කියලා නේද?
ඒ කියන්නේ ටෙක්නොලොජි සම්බන්ධයෙන් සමානද සංවාරයෙන් අපිට පළවෙනි ස්ථානය හම්බෙනවා.
ඔව් එහෙම එකක් ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ නැකෝ අපිට දෙන්නේ නැහැ හින්දා. ඒක කිව්වේ නෑ. මේ ඒකම මේ ටෙක් කතා ඉතින් දිගටම යනවානේ.
ඔව්. එහෙනම් අද ප්‍රශ්න වලට යමු නේ.
ඔව්. ඔව්.
කාලිංග මේ පළවෙනි ප්‍රශ්නේ SMS වලින් ආපු එකක් නේ. අපිට ඒ ප්‍රශ්නේ ගැන කිව්වොත් මේ එයා කියනවා එයා ළඟ මේ Lenovo 500 කියලා නෝට්බුක් එකක් තියනවලු. ඒකේ මේ පාටිෂන් තුනක් තියනවලු. ඒකෙන් මේ Windows එකකට දාලා තියනවලු. අනිත් එකේ මේ අර ඒකේ බෑකප් රිකවරි සොෆ්ට්වෙයාර් එක තියෙනවනේ. ඒක තියනවලු එකක. මේ Windows කියන එක ඉන්ස්ටෝල් කරලා ආපු එකක්ලු. මේ ඔය අහනවා මේ C drive එක පාටිෂන් කරන්න මේ third party tool එකක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා එකට.
ඔව් ඇත්තටම යාගේ ප්‍රශ්නේ තියෙන බුද්ධික යා කියන්නේ දැන් ගොඩක් වෙලාට බුද්ධික අපි ලැප්ටොප් එකක් එහෙම ගත්තොත් අපිට හම්බ වෙන්නේ නැහැ නේ මේ ඉන්සුලේෂන් disk එකක්. ඒ කියන්නේ CD media එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට කරන්න ඕනේ ලැප්ටොප් එක අරගෙන අපි recovery CD set එක ලැප්ටොප් එකේ අර තියෙන option එකක් ඒගොල්ල හැමතිස්සෙම එනවා. ඒක පාවිච්චි කරලා හදා ගන්න ඕනේ. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන මේ CD එකේ recovery එකක් හැදුවට ඒගොල්ලන්ට ඕන ඇප්ලිකේෂන් ටික දැන් ගොඩක් දන්නවනේ ගොඩක් ලැප්ටොප් එකක් ගත්තොත් අවනවශ්‍ය ඇප්ලිකේෂන් ගොඩක් තමයි එන්නේ.
drivers ටික ඒවත් දාලා ඊට අමතරව මේ ඒ manufacturer ගේ applications ඒවත් දාලා ගොඩක් එන්නේ නේ.
ඔව්. ඒක නිසා දැන් මෙයා අහන්නේ බුද්ධික යාට දැන් CD එකකින් install කරලා දැන් මෙයාගේ license copy එකක් තියෙන හින්දා ඒකෙන් install කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ license copy එකක් තියෙන හින්දා වෙන CD එකකින් install කරලා යාට ඒ key එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. කී එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නය තියෙන දැන් අපි හිතමු උදාහරණයක් ගත්තොත් එයාගේ මැෂින් එකේ තියෙන්නේ Windows Vista Home Premium එකක් නම් එයාට Home Premium disk එකක් හොයාගන්න වෙනවා. Home Premium disk එකක් නැත්තම් බුද්ධික මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයාට මේ වෙන කී එකක් පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් ගත්තත් Vista Ultimate CD එකක් අරගෙන Home Premium කී එක දැම්මට වැඩ කරන්නේ නැහැ. ඒකට ඉතින් පොඩි ඔප්ෂන් එකක් තියෙනවා බුද්ධික. හැබැයි එතකොට එයා කරන්න ඕනේ මේ ඒක ඒ කියන්නේ CD එකේ තියෙන data ටික වෙන තැනකට copy කරලා ඒක පොඩි file එකක් තියෙනවා බුද්ධික. ei.cfg කියලා එකක්. ඒ ei.cfg කියන file එක මකන්න ඕනේ. මැකුවාම install කරනකොට අහනවා මොන version එකද install කරන්න ඕනේ කියලා. ඒක install media එකෙන්. ඉතින් ඒක මකලා වුණනම් මේ පුළුවන් යාට
ඒක හොර වැඩක් නේ.
ඔව් හොර වැඩක් තමයි. ඒ වුණාට එතකොට අර option එකක් එනවා මොන media එකද. මොකද දැන් මේ Vista සහ Windows 7 වල ආපු CD වල තියෙන වටිනාකම තමයි බුද්ධික. මේ ultimate edition එකේ තියෙන හැම එකක්ම මේ අපි දැන් home basic එකක් ගත්තත් ඒක තියෙනවා CD එකේ. මොකද අර Windows 7 වල සහ Vista වල anytime upgrade කියලා එකක් තියෙනවානේ. අපිට upgrade එක සල්ලි දීලා අරගෙන කී එක enter කරපගම අර CD එක ආපහු දෙන්න ගම අපි අර version එකට upgrade වෙනවා.
ඉතින් ඒක නිසා software එකකින් block කරලා තියෙනවා.
Software එකේ කී එකෙන් තමයි ඇත්තටම block වෙන්නේ.
කී එකෙන් තමයි මේ features ටික බලන්නේ.
ඇත්තටම මෙයාට OMA CD එක හොයාගන්න පුළුවන් නම් අරකින් install කරනකොට අර CFG එක මකනවා නම් එයා අනිවාර්යෙන් USB media එකකට හරි copy කරගන්න වෙනවා. මොකද CD එකේ තියලා මකන්න බැරි හින්දා. එහෙම copy කරලා USB boot කරන්න හදන්න පුළුවන්. USB boot එකක් කරලා ඒකෙන් install කරලා එයාට install කරනකොට home premium නෑග ලැප් එක ආවේ. home premium කියලා දාලා ගොඩක් වෙලාට මේ Vista වල යන්න පුළුවන් සීරියල් කී එක නොදී. සීරියල් එක නොදී ගිහිල්ලා ඇක්ටිවේෂන් මෝඩ් එකේදී ආඩ සීරියල් එක දෙන්න පුළුවන් මේකයි කියලා. එතකොට ඒක ඩිටෙක්ට් කරන්න නැත්තම් පොඩි රෙජිස්ටර් එකක් තියෙන රෙජිස්ටර් එක ඩිට් කරලා කරන්න පුළුවන් මේක අප්ග්‍රේඩ් එකක් කරේ. එතකොට ආයි සීරියල් එක ගන්නවා කියලා. නැත්තම් ගොඩක් වෙලාට මැනුෆැක්චරර්ට කතා කරලා කිව්වොත් මට මේ ඉන්සුලේෂන් disk එකක් ඕනේ කියලා පොඩි මුදලක් අරගෙන ඒගොල්ලෝ disk එකක් දෙන්න ලාවලුත් තියෙනවා. එහෙම නෝ ක්ලීන් ඉන්ස්ටෝල් එකක් දාන්න පුළුවන්.
ඊළඟ ප්‍රශ්න කියන්නේ
ඊළඟ ප්‍රශ්නෙට කියොත් මේ ඩොන් අහලා තියෙන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ තමයි පෙන් drive එකක් වෙන OS එකකදී මං හිතන්නේ වෙන machine එකකද කියලා එයා අදහස් කරන්නේ නැත්තේ ඒකකදී write කරන්න බැරි වෙන්නේ මේ write protect කරලා දෙන්න විදිහක් තියෙනවද කියලා මොකක් හරි tool එකක් තියෙනවද කියලා ඒකම එයා අහලා තියෙනවා මේ registry මේ key එකක් දාලා මේක මේ විදිහට edit කරා එහෙම කියලා ඒකෙන් write protect කරන්න පුළුවන් අදාළ machine එක තුලදී පමණයි කියලා. ඒකට මොකක් හරි දිනවද ගාලින්ග මේ
tool එක? ඇත්තටම බුද්ධික අපිට කරන්න දෙයක් නෑ බුද්ධික.
අපිට ඇත්තටම මේ machine එක තුලදී නම් ඔය කරන්න පුළුවන් මේ Windows වගේ එකදී දැන් මෙයා කියලා තියෙන මේ register edit එකක් කළා එහෙම disable කරන්න පුළුවා. ඒත් වෙන එකකට ගියාට පස්සේ ඉතින් ඒක අදාළ වෙන්නේ නෑනේ. එහෙම
ඔව් ඒක හැබැයි බුද්ධික මෙහෙම වෙන අවස්ථාවල් තියෙනවා සමහර USB drives තියෙනවා බුද්ධික write protect කරන්න hard drive option එකක්
තියෙනවා. ඔව් වෙනම switch එකක්
එක්කම වගේ තියෙනවා. නැත්නම් සමහර software supported ඒවාත් තියෙනවා බුද්ධික. ඒ software supported එකක් ගත්තොත් එහෙම යාට ඒකනොත් off කරන්න පුළුවන් මේ write mode enable කරන්න එපා කියලා. ගොඩක් වෙලාට ඉතින් අලුත් ඒවා නම් මම නම් දැකලා නැහැ තාම මේ
සමහර විට මේකට කලින්ක මේ ඒකේ support කෙලින්ම ආවේ නැතත් පස්සේ install කරගන්න පුළුවන් tools ඇති නේද? මේ වගේ දෙයක් කරන්න.
ඒක ඇත්තටම තිල්න hardware එකෙන් support කරේ නැත්නම් software එකට අමාරුයි මේ control කරන්න මේක මේ write කරන්න දෙනවද නැද්ද කියලා.
ඔව්. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් සහන් අහලා තින්නේ මේ එයා කියන මේ මීට කලින් වැඩසටහනකටත් මේ කෙව්වා කියලා. මේ එයාගේ අර අපි ගිය සැරෙත් ඇත්තටම කතා කරා මේක මේ PC එකේ නිතරම අර blue screen එක ඇවිල්ලා එහෙම error එකක් එනවා කියලා. ඒක විශේෂයෙන්ම එන්නේ මේ IE වල සහ Chrome වල වැඩ කරන වෙලාවටලු. මේ ඒ වෙලාවට ක්‍රෑෂ් වුණාට පස්සේ රෑම් එක ගලවලා ගහන්න ඕනලු ආයි වින්ඩෝස් වලට බූට් කරගන්න. ඒක හැම වෙලාවෙම එන්නේ මේ Facebook වල මේ බාන් බඩි ප්ලේ කර කර ඉන්නකොටලු ආවේ. Firefox වල නම් තාම එහෙම උන්නේ නැහැලු.
ඩ්‍රයිවර්ස්
ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ෆ්ලෑෂ් දැන් ඔයා කියන විදිහට මේ ෆ්ලෑෂ් ප්ලේයර් එකේ
බඩි කියන්නේ ෆ්ලෑෂ් ප්ලේයර් එකෙන් ලන්නේ.
ඕක ඒ කියන්නේ ෆ්ලෑෂ් ප්ලේයර් එක ගොඩක් යූස් කරන වෙලාව. බාන් බඩි කියන්නේ කම්ප්ලෙක්ස් ඇප්ලිකේෂන් එකක්. මේ ඒකෙදී ගොඩක් වෙලාවට හැබැයි හાર્ඩ්වෙයා ගැටලුවක් තියෙන්න පුළුවන් උතෙන්දීනේ. දැන් මටත් ගිය සැරේ මේවම ඩක් වුණා මේ ඒත් ෆ්ලෑෂ් ප්ලේයර් එකත් එක්කම තමයි ආවේ.
මේ ළඟදී රිලීස් වෙච්ච ෆ්ලෑෂ් අප්ඩේට් එකකින් පස්සේ නේද ඕක වෙන්නේ.
ඔව් ඇත්තටම දැන් මගේ ගැටලුවනේ මෙහෙම දැන් ෆ්ලෑෂ් තියෙන සයිට් එකක් ලෝඩ් කරාම මේ අර ප්ලග්ඉන් එක ෆ්ලෑෂ් වුණා කියලා ආවා මේ ක්‍රෝම් වල. ඊට පස්සේ එහෙම දෙතුන් බාරක් කොහොමද වෙච්ච ගම මැෂින් එක රීස්ටාර්ට් වෙන්න
ගත්තා.
මම කරේ මේ මැෂින් එක ගලවලා රෑම් එහෙම පිහදාලා ආයෙ හයි කරා. ඊට පස්සේ හරි ගියා.
ඔව්.
ඒ වගේ ගැටලුත් එනවා. මේ ගොඩක් දැන් මෙයාට හැබැයි නිතරම රෑම් එක ගලවලා ගහන්න වෙනවලු.
මේ ප්‍රශ්නේ
නෝ. ගොඩක් වෙලාවට මේ හાર્ඩ්වෙයා ඒ කියන්නේ ඔයා සොෆ්ට්වෙයා වලින් ෆ්ලෑෂ් ප්ලේයර් එක අප්ඩේට් කළා ක්‍රෝම් නම් තියෙන ක්‍රෝම් ලේටස්ට් වර්ෂන් එකට අප්ඩේට් කළා එහෙම කල්ලා එක හරියන්නේ නැත්නම් ගොඩක් වෙලාවට මේ ගැටලුවක් වෙන්න පුළුවන් මේ රෑම් වල. ඒකෙන් තව එකක් කරද්දී දැන් එයාගේ රෑම් කාඩ් දෙකක් වගේ දිනවනා නම් එකකින් විතරක් වැඩ කරලා බලන්න පුළුවන් ඒත් එනවාද කියලා. මේ මාරු මාරුවට
දෙකේම වෙන පුළුවන් ප්‍රශ්නේ. එක්කෝ software වෙන පුළුවන් නැත්නම් hardware වෙන පුළුවන්.
හැබැයි බුද්ධිකෝ ඒ ගැටලුව මට ආවා. හැබැයි ආවේ Chrome එක version එකකදී. ඒක සහ flash අතර පොඩි ගැටලුවක් තිබ්බා. හැබැයි මෙයා දැන් ඉන්නේ Chrome stable release එකක් දන්නේ. Chrome stable release එක නම් අලුත්ම flash version එක තිබ්බ නැත්නම් බුද්ධික මේ crash වෙන ගතිය තිබ්බා බාන් බඩි වල.
බාන් බඩි නෙමෙයි.
ඇත්තට මේක ගොඩක් වෙලා තිබ්බ flash වල ගැටලුව. flash version ගැටලුව. අලුත්ම එක දාලා දැනට තියෙන මේ developer release එකේ Chrome එක දාන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳේ. හැබැයි RAM වල ගැටලුවක් තිබ්බත් RAM ගොඩක් පාවිච්චි කරනකොට අර RAM error එකක් තියෙනවා නම් අමාරුයි. ඒක Vista වගේ නම් තියෙන්නේ Windows වල built-in memory check එකක් තියෙනවා. හැබැයි මේක පැය කීපයක් යනවා run වෙන්න. memory check එකක් run කරලා බලන්න පුළුවන්. ඇත්ත අපි අර හැමදාම කියනා වගේ අර Hyrens boot CD කියලා තියෙන. ඒක අර mem 86 plus memory test එක තියෙනවා. මේක සාමාන්‍ය පැය 6ක් විතර යනවා 256 byte ලගේ එක check වෙන්න. එනට එයා හොඳට check කරලා කියනවා. පොඩක් එහෙම කරලා බලන්නත් බලලා ඒකෙත් loose connection තිබ්බත් එයා memory test එකේ fail වෙනවා.
ඒතකොට
ඉතින් memory slot එක පොඩ්ඩක් tooth brush එකක් වගේ දාලා තමයි සුද්ධ කරන්න ඕන. කළා memory එකේ pin ටික, ඒ කියන්නේ memory card එකේ pin ටික eraser එකකින් මැකුවා නම් ඔක්කොම කුණු ටික යනවා. බැයිනේ ටූත් බ්‍රෂ් එකෙන් අල්ලන පරිස්සමෙන් කරනවා අර අනිත් දෙන කන්ඩෙන්සර්
වලට
වයර් බ්‍රෂ් එකව දාන්න හොඳ නැහැ.
ක්ලෝ ගාඩ් එහෙම නැද
දාලා ඕඩික්ලෝන් ටීකට කොටන් බට් එකට ඕඩික්ලෝන් ටිකක් හරි ඇල්කොහොල් ටිකක් හරි පියෝ ඇල්කොහොල් ටිකක් හරි يعني මේ අරක්කු නෙමේ ඇල්කොහොල්
පියෝ ඇල්කොහොල්
කලවන්නේ නැති කසිප්පු පුළුව දාලා අර ස්ලොට් එක පොඩ්ඩක් පිහිදාලා වේලලා ආයි ගැහුවනම් ගොඩක් වෙලාට හරියනවා. මේ ඇත්තටම වෙන්නේ මේ දැන් තියෙන අර මෙමරි ස්ලොට් වල තියෙන ක්වොලිටි එක බාලා හින්දා අර පින්ස් දුරස් වෙනවා. මේ ක්ලීන් කරා කියලා සමාල්ලාට මේක හරියන්නේ නැහැ.
ඒකයි ගාලින්ග මේ අපේ ගොඩක් වෙලාවට ඉතින් අපි මැෂින් එක දීලා තියෙන මේ වටපිටාව අනුවත් ඒක වෙනවන්නේ සමාල්ලාට දූවිලි ගිහිල්ලා ගිහිල්ලානේ.
ඔව්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
ගොඩක් වෙලාවට අර මේ ප්‍රොසෙසර් ෆෑන් එකේ දැන් හරියට මේ වෙන්ටිලේෂන් තිබුණ නැතොත් එහෙම ඇතුළට එයා ෆ්ලෝ එක තිබුණ නැතොත් ප්‍රොසෙසර් ෆෑන් එකෙන් එන එකට දූවිලි යනවා මෙමරි එකට
ගොඩක් නේ. ගොඩක් වෙලාවට වෙන්නේ මේ මෙමරි එක සහ ප්‍රොසෙසර් ෆෑන් එකේ අර එයා එන පැත්ත තියෙන්නේ මේ මෙමරි එකටමයි. ඉතින් වෙන්නේ මෙම අර ප්‍රොසෙසර් ෆෑන් එකේ කූලර් එක හරහා එන ඩස්ට් ටික ඔක්කොම ඇවිල්ලා වදිනා මෙමරි එකට. එතන මෙමරි එක ටිකක් කල් යනකොට ඇත්තට ඩස්ට් ගොඩක් එකවන්න එතන ෂෝට් සර්කිට් වගේ වෙලා 1 බයිට් මොකද ඔය ගොඩක් තියෙන දැන් අර මෙමරි මේ රෙජිස්ටර්ඩ් මෙමරි නෙමෙයිනේ. රෙජිස්ටර්ඩ් කියන්නේ අර ECC නෑ. ඒර චෙක් ඉන් ඇන්ඩ් කරෙක්ෂන් කියන එක යාගේ නැහැ. මේක බිට් එකක් කරදුනොත් ඒක බිට් එකක් වැරදි හැටියටම තමයි එන්නේ. දැන් ECC වගේ තිබ්බ පොඩක් මේක කරෙක්ට් වෙලා එනවා. ඉතින් ඒක නිසා
ECC තියෙන RAM තියනවා නේ.
ECC RAM එකක් ඉතින් ගොඩක් ගණන් හින්දා රෙජිස්ටර්ඩ් එකක් සාමාන්‍ය කම්පියුටර් එකකට ගහන්න නැහැ නේද සර්වර් එකට අරනවා. ඉතින් ඒක නිසා ඒ ගැටලුව ගොඩක් කරලා පොඩ සුද්ධ බුද්ධ කරලා දානවා නම් හොඳයි.
ඔය ඒ මේ මම දැකලා තියෙනවා සමහර PC හදන තැන්වල පොඩි ලික්විඩ් එකක් තියෙනවා මේ ක්ලීන් කරන්න.
ඇල්කොහොල් තමයි පාවිච්චි
කරන්නේ. ඇල්කොහොල් කියලා කියන්නේ වෙනම මේ කියන්නේ කම්පියුටර් ක්ලීනින් ලික්විඩ් එකක් වෙනම නේද?
නෑ කම්පියුටර් ක්ලීනින් නෑ. ඒගොල්ලෝ ඇත්තටම පියෝ ඇල්කොහොල් කෙනාල තමයි ක්ලීන් කරන්නේ. ඒක ගන්නේ
බෝතල්. ස්ප්‍රේ එකකින් පොඩ්ඩක් විදිනවා.
ඔව් ස්ප්‍රේ එකකින් විදිනවා. නැත්තම් කන්ටැක්ට් ක්ලීනර් ගන්න පුළුවන්. කන්ටැක්ට් ක්ලීනර් කියලා වෙනම ගන්න
තියෙනවා.
ඒ වගේ එකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. මොකද කන්ටැක්ට් ක්ලීනර් වල වෙන්නේ ටගල එක ඉවපරේට් වෙනවා. එකක් හරියටම කම්පියුටර් සුද්ධ කරන්න ඕන නම් ගන්න ඕන දෙකක් තමයි අර කම්ප්‍රෙස්ඩ් එයා කෑන්ස් තියෙනවා. කම්ප්‍රෙස්ඩ් එයා කෑන් කියන්නේ හුලං ඇත්තනම තියෙන නිකන් ස්ප්‍රේ කෑන් වගේ තියෙන පොඩි බටයක් ගහන්න පුළුවන්. ඒ වගේම තමයි අර කන්ටැක්ට් ක්ලීනර් එක. කන්ටැක්ට් ක්ලීනර් එකට පොඩි ස්ට්‍රෝ එක වගේ චූටි බටයක් ගහලා අර ස්ලොට් එකට දාලා ගහන්න පුළුවන්. කන්ටැක්ට් ක්ලීනර් එක හොගම වෙන්නේ අර කන්ටැක්ට් වල තියෙන මලකඩ වගේ ටික දියවැල වැටෙනවා. ඊට පස්සේ අර හොට් එක නෙමෙයි ඇත්තනම මේ ප්‍රෙෂර්ඩ් එක කෑන් එක අරගෙන අර ස්ලොට් එකට විද්දා නම් අර දූවිලි ටික ඔක්කොම අයින් වෙනවා.
ඔය වගේම ගන්න තැන්කෝ ඒත්.
යුනිටි බ්ලාස්ටර් නෑ මං එක සැරයක් දැක්කා මේ නාවින්න අපි කෝකේ තිබ්බා. සාමාන්‍යයෙන් අර ප්‍රෙෂර්ඩ් එක කෑන් එක වෙනවා මේ මේවා තියෙන ඇත්තට ප්‍රෙෂර්ඩ් එක කෑන් හොයා ගන්නම නැත්තම් පුළුවන් වාහන වල හුලම් බැස්සාම ගහන්න මේ කෑන් එක තියෙනවා. ඒක වෙනම එකක්. මේක අරගෙන පොඩ්ඩක් හදා ගන්න පුළුවන් ඒ වගේ එකක්. රුපියල් 250ක් 300ක් වගේ තමයි වෙන්නේ. ඒ වගේ ගන්න බලන්න නැත්තම් ඉතින් හොඳ වැකුම් එකක් වැකුම් වල ඇත්තට මදි එන එක. ඒ වැකුමේ සකින් එකක් නේ තියෙන්නේ. බ්ලෝ ෆීචර් එකක් තියෙන වැකුම් එක තිබ්බට ඒ අර පොඩියට එන්නේ අරගෙන පොඩි නොසල් එකක් තියෙන්නේ. එකෙන් ගානට අර ස්ලොට් එකක් වගේ අස්සට හොඳට ක්ලීන් වෙනවා.
මේ කාලින්ග මේ දැන් අපි කියනවනේ මේ මගේ පරණ කම්පියුටරයක් තියෙන්නේ Pentium 3 එකක් ඒ වුණත් තාම හොඳට තියෙනවා කිසිම අප්සෙට් එකක් නැහැ. එහෙම කියලා අලුත්ෙන් ගන්න කම්පියුටර් වල සෑහෙන මේ වගේ ප්‍රශ්න නැව නේද? බිල්ඩ් ක්වොලිටි එක සෑහෙන දැන් පරණ ආව ඒවා හුඟක් ඒවා බ්‍රෑන්ඩඩ් කම්පියුටර්ස් නේ තිබ්බේ. දැන් එනවා අපි මේ අඩුවට ඒ කියන්නේ වරම් මරම හුඟක් කාලවට ක්වොලිටි එක ගැන හිතලා නෙමෙයි හුඟක් කාලවට ලාභයට හදන ඒවා නිසා මේක
ඔව් ඇත්තනම් මදර්බෝඩ් අර ඒ කියන්නේ මැනුෆැක්චරින් කෝස්ට් එක අඩු කරන්න මේගොල්ලෝ දැන් ලෝ ක්වොලිටි පාර්ට්ස් පාවිච්චි කරනවා. ඉතින් දැන් ඇත්තනම මේ දැන් උදාහරණයක් ගත්තා Foxconn වගේ කම්පැනියක් ගත්තා. Foxconn මදර්බෝඩ් තමයි HP machine වල iPhone එකේ තියෙන Foxconn හදන බෝඩ් එක. නමුත් ඒගයගෙත් ක්වොලිටි ග්‍රේඩ්ස් තියෙනවා. ඒ කියන්නේ මොන ග්‍රේඩ් එකේ මද බෝඩ් ඇද කියලා. ඉතින් ලෝ ක්වොලිටි ග්‍රේඩ් එකක් කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන ඒක ඇත්තට මැනුෆැක්චරින් කෝස්ට් එක ඒගොල්ලන්ට කොහොමත් එකයි. අර දාන පාර්ට්ස් වල කෝස්ට් එක අඩු කරගන්න ඒගොල්ලෝ පොඩ්ඩක් ක්වොලිටි එක අඩු වෙනවා දාන. ඉතින් මේවා ඒ කියන්නේ
නම Foxconn ඉන්න
ඕ ලයිෆ් ස්පෑන් එක අවුරුද්දක් අවුරුද්දක්. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් ගාන අඩු වෙනවා කියන්නේ ඒ කියන්නේ එක්ක මාස් ප්‍රොඩියුස් කරනකොට කෝස්ට් එක අඩු වෙනවා. කෝස්ට් එක අඩු වෙන ක්‍රම දෙකක් තියෙනවානේ. නැතින් ලෝ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරනට ආයි කෝස්ට් එක අඩු වෙනවා. ඉතින් ගොඩක් කරාට අර ඒගොල්ලෝ මෙහෙමයි කිව්වේ කරාට ඒගොල්ලෝ කරන්නේ අවුරුද්දයි මේ බෝඩ් එක. ඒගොල්ලන්ගේ තියෙන කාලය අවුරුද්දයි එකමාරයි දෙකක් කියලා තමයි ඒගොල්ලෝ හිතන්නේ. අනික ඒගොල්ලෝ මේ ටෙස්ට් කරන්නේ අපේ ලංකාව වගේ දූවිලි තියෙන රටක දූවිලි ඇස්සේ නෙමෙයිනේ. රූම් ටෙම්පරේචර් වල ඩස්ට් එක සාමාන්‍ය ඒගොල්ලෝ ඇවරේජ් හිතලා ඒ වගේ එකකනේ. නමුත් ලංකාවේදී ওই කතාව ගොඩක් වෙනස්නේ.
හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අසංක අහලා දින්න මේක UDP ප්‍රොටෝකෝල් එක කියන්නේ මොකක්ද කියලා අහලා දෙන්නේ. එක මේ ප්‍රොටෝකෝල් එක භාවිතා කරන්නේ මොන වගේ වැඩවලටද එහෙම කියලා පොඩි විස්තරයක් කරන්න කියලා. UDP කියන්නේ ඇත්තට මේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ඒ සූට් එකේ තියෙන මේ UDP TCP කියන්නේ ඒ තියෙන ප්‍රොටෝකෝල් දෙකක්. UDP වල ඇත්තටම මේවා දැන් මේක
UDP කියන්නේ user data game protocol.
data game protocol කියන එක කෙටි කරලා UDP කියන්නේ මේ ඒක compare කරන්න පුළුවන් ඉතින් TCP එකම තමයි නේ.
ඒක ඔව් ඇත්තටම මෙහෙමයි නේ. TCP කියන්නේ සාමාන්‍යයෙන් නිකන් තේරෙන විදිහට කිව්වොත් එහම සාමාන්‍යයෙන් registered post හා registered නැති post වගේ.
TCP
කියන්නේ ඇත්තටම registered post වල ලියුමක් යවවාගේ. UDP කියලා කියන්නේ නිකන් post එකේ ලියුමක්
කරගෙන.
නැත්තන් නෑ. මොකද මේකේ අර acknowledge පැත්තක් නැහැ.
ඔව් ඒ කියන්නේ UDP packet එකක් අපිට යවන්න දැන් TCP එකක් යවන්නම් අර connection එක initiate කරන්න ඕන handshaking කියලා දෙනවනේ. ඒක කළා ඊට පස්සේ TCP packet එක deliver වුණාම acknowledgement එකක් එනවා. එතකොට ඒක guaranteed ගියා කියලා මේ අනිත් end එකට. ඒත් UDP packet එකක් කියන්නේ ඕනි වෙලාවක දාන්න පුළුවන් network එකට. ඒකේ end point එකේ address එක දිනවා. ඒක හැබැයි packet order එකක් නැහැ. දැන් UDP packet ගියාට පස්සේ receive වෙන්න පුළුවන් කේක order එකට.
මේ TCP එකේ හොඳේ තියෙන දැන් packet fifth පස්සේ ඉන්න පැකට් එක නැත්තම් ඒක විතරක් ආය ගන්න පුළුවන්.
ඔව් ඒකයි TCP වල ඇත්තටම හරිද මේ අර buffer එකක් තියෙනවනේ. ඒ buffer එකේදී පැකට් ඕඩර් එක හදලා ඊට පස්සේ තමයි දාන්නේ අනිත් ප්‍රොටෝකෝල් ස්ටැක් එකේ උඩට අරගෙන යන්නේ. මේ UDP වල ඒක තමයි තියෙන ප්‍රධානම වෙනස.
ඔද්දිකේ මේ මං හිතන්නේ අපිට තව ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. මේ වෙබ්සයිට් එකට නම ගහලා අපි එන්ටර් කී එක ප්‍රෙස් කරා තනින් ඉඳන් වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා දක්වා වෙන්නේ කොහොමද කියලා අපෙන් අහලා තිබ්බා මේ සතියේ. ඒකත් එක්කම කතා කරත් හොඳයි නේද?
ඔව් මෙහෙම ඇත්තටම කතා කරන්න පුළුවන්. තව UDP ගැන ඉතින් තව ටිකක් විස්තර කියනවා. දැන් මෙයා මේ UDP වල ඇප්ලිකේෂන් මොනවද කියලා අහලා තිනවා. මේ ඒක ගොඩක් කලාවට ඔය voice over IP වලදී ඒ වගේ communication වලදී UDP පාවිච්චි කරනවා.
මොකද හේතුව දැන් අපි කියන එකක් ෆයිල් එකක් වගේ නෙමෙයි අපි කියන එකක් කියන්නේ මේ audio transmission එකක් කියන්නේ මොන හරි loss වුණත් ප්‍රශ්නයක් නැහැ ඒක.
ඔව් ඒ
වගේ එක මොන හරි loss වුණත් ප්‍රශ්නයක්.
ඔව් එක ගානකට මේ data loss වුණාට ගැටලුවක් වෙන්නේ නැහැ වගේ දේවල් වලදී. UDP ඇත්තටම මේ TCP ප්‍රමාණයෙන්ම භාවිතා කරනවා එක එක ඇප්ලිකේෂන් වලදී.
අවශ්‍යතාවය අනුව අපි පාවිච්චි කරන ප්‍රොටෝකෝල් එක වෙනස් වෙනවා.
ඔව්
තවත් දෙයක් තියෙනවා UDP වගේ සාමාන්‍ය පාවිච්චි කරන්නේ ඇප්ලිකේෂන් එක error tolerance ඇප්ලිකේෂන් එකක් නะ. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකට එක error එකක් ආවට ඒක එච්චර ගැටලුවක් නෑ. උදාහරණයක් ගත්තොත් UDP තමයි DNS resolutions වලට පාවිච්චි කරන්නේ. ඉතින් ඇත්තටම ඒක UDP අර වෙලා තියෙන එක එක error එකක් ආවට ප්‍රශ්නයක් නෑ. retry කරන්න පුළුවන්
හින්දා. මේකේ හොඳ පැත්ත තියෙන්නේ fast නේ.
fast ඒ කියන්නේ මේ acknowledge වෙනකන් ඉන්න අවශ්‍ය නෑ. ඒක protocol එක communication එක fast. ඒ වුණාට අර දැන් FTP වුණත් ගොඩක් වෙලාට UDP පැත්තෙන් තමයි ගොඩක් වෙලාට communicate වෙන්නේ.
කලින්ක ටොරන්ටෝ වලදිත් මේක ප්‍රශ්නයක් නැහැ නේ.
ටොරන්ටෝගේ UDP තමයි ගොඩක් වෙලාට පාවිච්චි කරන TCP වලට වඩා. මොකද TCP වලදී ඇප්ලිකේෂන් එක ටිකක් අර බුද්ධික වගේ buffer එකක් තියාගෙන ඉන්න ඕනේ. පැකට් පිළිවෙලට ගන්න ඕනේ. පැකට් එක loss වුණොත් එයා acknowledge කරලා යවන්න
ඕනේ. reliable.
reliable. ඒ වුණාට communication එක UDP ත් එක්ක බලන slow ටිකක්.
කලින්ක අපි කියමුද මේ website එක කොහොමද load වෙන්නේ කතා?
ඔව් website එක යන්න දැන් එකතරායක යන්න නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ බ්‍රවුසර් එක අරින්න ඕනේ. බ්‍රවුසර් එක ඕපන් කරලා ඉන්ටර්නෙට් කඩේ කියලා ඉන්නවා කියලා හිතමු.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක එහෙම.
ඔව් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්. ක්‍රෝම් ඕපන් කරලා.
ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වැඩන්නේ.
මේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඕපන් කරලා ගහනවා www.ekkatha.com කියලා. එතකොට ඩඩස් කාලා කරන්නේ බ්‍රවුසර් එකෙන් කරන වැඩේ කම්පියුටර් එකේ DNS ක්ලයන්ට් එකට. DNS ක්ලයන්ට් එකට කියනවා www.ekkatha කියන එකේ මට IP එක කියන්න කියලා. තෝ DNS client එකෙන් කරන්නේ යා දැන් අපිට DNS SM machine එකේ sign නැද අපිට මම SLT නම් ඉන්නේ SLT කට්ටිය මම internet connect කරනවා මට DNS එකක් assign කරනවා එතකොට මම කරා DNS එකෙන් ඊට පස්සේ මගේ machine එකේ දෙන DNS client එක කියන්නේ අතර මේක OS එකත් එක්ක එන service එකක් ආයි install කරන්න ඕන එකක් නෙමෙයි එයා කරන වැඩේ SLT DNS server එකේ අනේ මට කියන්න www.ekkatha.com කියන්නේ කොහොමද කියලා කෝ ඒකෙන් IP address එක මොකද්ද කියලා එතකොට SLT side එකේ DNS server එක තියෙනවානේ SLT side එකේ DNS server එක බලන හරි www.ekkatha.com එකේ root domain එක කියලා .com එතකොට යාගේ list එකක් තියෙනවා .com වලට responsible DNS කවුද .net වලට responsible DNS කවුද කියලා නෙමෙයි root එක කවුද root එක කියන්නේ මේ ලෝකේ ඕනම sub ඒ කියන්නේ .com එකක් හරි .net එකක් හරි හැදුවම register වෙන server set එකක් තියෙනවා root servers කියලා root server එකෙන් අහනවා යා කතා කරලා මට .com ට authoritative DNS කවුද කියලා කියන්නේ කියලා එතකොට යා response එකක් කියවන SLT පැත්තට හරි .com එකට ඉන්න කට්ටිය මේගොල්ලෝ එතකොට එයා කරන්නේ .com සර්වර්ස් වලින් ගිහිල්ලා යනවා tekkatha කියන්නේ කවුද කියලා. එතකොට tekkatha.com kale.com කවුද කියලා හොයාගත්තා. tekkatha කියන කැලේ කොහෙද කියලා කියනවා. එතකොට ඒ root සර්වර්ස් වලින් කියනවා tekkatha. ඒ කියන්නේ අපේ tekkatha එකේ DNS සර්වර්ස් ඔතරටි වෙන්නේ නැහැ මේ. එතකොට එයා කර DSLT කරන්නේ ආයෙ ගිහිල්ලා අහනවා අපේ පැත්තේ DNS එකෙන් www කියන්නේ කවුද කියලා. www කියන්නේ අපේ host එක. එතකොට website එක. එතකොට අපේ DNS server එක කියන හරි අහවල් IP එක තමයි IP එක කියලා. එතකොට යා response එකනේ එක යා අපේ SLT පැත්තෙන් අපේ ඒවන මේක මිලිසෙකන් ගානකද වෙන දෙයක්. ඕක තමයි වෙන දේ. මේ
හැමදේම ගයක් හොයාගෙන යනවා වගේ address
වැඩක් මේකේ පාවිච්චි වෙන්නේ UDP. එතකොට කරන්නේ ඒ request එක DNS client එකෙන් අපේ browser එකට කියන හරි මේකයි IP එක කියලා. එතකොට ආ browser එකෙන් කරන්නේ IP එකට TCP connection එකක් හදලා HTTP protocol එකෙන් handshake එකක් කරලා අපේ port 80 එක කතා කරලා අපේ පැත්තේ web server එක මොකද IP එක අපේ web server එක වැඩ කරනවා කතා කරලා එන HTML code එක අරගෙන HTML වලින් page එක generate කරලා
අපිට දෙන්නවා. ඕක තමයි. ඕකේ මුලින්ම කියන්නේ මේ ලෝකෙ තියෙන හැම host එකකම IP address
එකක්. ඔව් IP address එක කියන්නේ හරියට telephone number එකක් වගේ. ඒ කියන්නේ ඒ වගේ දෙකක් තියෙන විදිහක් නෑ.
නෑ. ඒ IP address මිනිස්සුන්ට මතක තියාගන්න අමාරු නිසා
තමයි අපි domain name පාවිච්චි කරන්නේ.
මොකද ඒ domain එකට කියන්නේ domain name resolving නේ.
ඔව් DNS කියලා ගන්න domain name service. අපි කම හින්දා DNS ගැන ගොඩක් කතා කරලා තියෙනවා නේද
බුද්ධි. ඔව් ඒකම මේ කාලින්ග දැන් web server එකේදී එනකොට දැන් අපි හිතමු ඕක නිකන් HTML page එකක් නම් ඇත්තටම කරන්නේ මේ page එක නිකන් තියෙන file එක load කරලා ඒක එවන එක response එක විදිහට. හැබැයි උතනට application server එකක් සම්බන්ධ වුණොත් අපි හිතමු PHP හරි ASP හරි Java වලින් හරි මොනවා හරි ලියලා තියෙනවා කියලා. ඒ වගේ දෙයකදී තව application server එකේ වෙනම පාට් එකක් තියෙනවනේ එතෙන්දි කරන්නේ ඇත්තටම
වෙබ් සර්වර් එකේ නේ
ඔව් අර ස්ක්‍රිප්ටින් මොනවෙන් හරි ලියලා තියෙනවනේ ලැන්ග්වේජ් එකකින් ඒ වෙබ් සර්වර් එක ගොඩක් වෙලාවට වෙබ් සර්වර් එකත් එක්ක තමයි ඇප්ලිකේෂන් සර්වර් එක එන්නේ ඒ වගේ වෙලාවට ඇප්ලිකේෂන් සර්වර් එක දන්නවා මේ ෆයිල් ටයිප් එක හෑන්ඩල් කරන්නේ කොහොමද කියලා ඒකට යාගේ තියෙනවා පාසර් එකක් ඒක ඇතුලින් යනකොට ස්ක්‍රිප්ටින් ලැන්ග්වේජ් වල නම් ඒක මේ රියල් ටයිම් කම්පයිල් වෙලා මේ output එකේ නෝ ඒ අනුව අනිත් දේවල් දැන් java වගේ හරි .net වගේ එකකදී නම් අර ප්‍රී කම්පයිල් කරපු කෝඩ් තමයි execute වෙන්නේ.
ඒක ඇත්තටම මෙහෙම කටින් වචන වලින් කියලා හරි අමාරුයි පින්තූරකින් පෙන්වන්න ඕනේ server side client side.
ඇත්තටම මේ
තියෙනවා. හර්ෂක වෙඩින් ෆොටෝ එකේ නම් පෙන්වන්නේ කොහොමද එන්නේ?
කොහොමද කියලා.
ඔකේ අනිත් එක තව එකක් තියෙනවා දැන් html ඒ පැත්ත කතා කරොත් client side එකට ආපුවම html කෝඩ් එකක් තියෙනවා javascript කෝඩ් එකක් තියෙනවා. එතකොට browser එකේ තියෙනවා html පාස තියෙනවා javascript පාස තියෙනවා. එහෙම
එහෙම එකම තව දැන් අපි හිතමු තව වෙන content flash වගේ content එනවා නම් ඒකට අදාළ plugin load කරන්න ඕන. ඒ කියන්නේ දැන් ඒක ගත්තාම ඉතින් ඔය හැම step එකකදීම සංකීර්ණ වැඩක් වෙලා තමයි අන්තිමට web page එක පේන්නේ. එහෙනම් සරලවම කියනවා නම් වෙන්නේ ඇත්තටම අපි browser එක කියන්නේ එක client application එකක් server එක කියන්නේ තව තියෙන application එකක්. ඔය දෙක අතර socket connection එකක් තියෙනවා. ඒ socket connection එක තමයි network එකේදී කියන්නේ network layer එකේදී වැඩ කරන්නේ. ඊට පස්සේ application layer protocol එකක් තමයි මේ http කියන්නේ. ඒකට ඒකේ define කරලා තියෙනවා request එවන්න ඕන මේ විදිහට මේ socket එකේදී response එක කියන්නේ මේ socket එක ඇතුලෙන් data එන්නේ මේ විදිහට. ඒ html වල html වල define කරලා තියෙනවා css වල මේක මේ ප්‍රසන්ටේෂන් එක මෙන්න මේ වගේ තියෙන්න ඕන කියලා. කියන්නේ බ්‍රවුසර් එකේ පෙන්වන්න ඕන මේම කියලා. ඒක රෙන්ඩර් කරලා පෙන්වනවා ඉතින් ඇප්ලිකේෂන් එක.
ඔබ 7 layers තියෙනවානේ ඔය network
මුළු process
එක.
OSI ISO
එක කියන්නේ නේ client server architecture කියන්නේ.
ඔව්. ඒ client server architecture කියන්නේ ආශ ඇත්තටම මේ ඔය මේ
communicate
කරන විදිහට. ඒ කියන්නේ ඒ server එකෙන් service එකක් ගන්න එකට මේ ඉතින් network එකට ගියාම තමයි ඔය layer හතකට වෙදලා එහෙම කතා කරන්නේ. ඉතින් සරලව කිව්වොත් අර ටික තමයි වෙන්නේ.
page එක කොච්චර ඉක්මනට load වුණත් අපිට නිකන් මදි වගේ නේ.
ඔය ටික දැන් කියපු ටික වෙන්න ගියාම හිතලා බලනකොට ඔය ගන්න එන
ඇති නේ. නුත් බහිනවනේ. තප්පර පහක් හතරක් වුණාම හිතන්න කොච්චර වැඩක් වෙනවද කියලා.
ඔය එකම ඔය ගොඩක් කලවට ඉතින් ඔය communication වලදී ඉතින් අර delay එක එකතු වෙනවනේ තවනේ. ping delay එකත් ඔකට බලපානවනේ.
අනික network latency එකනේ.
connection එක initiate වෙන්න යන වෙලාව, ඊට පස්සේ server දි process කරන්න යන වෙලාව,
සමහර වෙලාවට scan කරන
ඔය ඉල්ල අන්තිමට browser එකට data ටික ආවම render වෙන යන වෙලාවත් එකතු වෙනව ඔකට.
scheduling යන වෙලාව.
ඔව්.
ඊටද ඊළඟ ප්‍රශ්නට යන්නේ අපි
එන්නේ. ඔව්. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන රොසිරු අහලා තින්නේ. LCD monitor එකක් මේ නිසියාකාරව පාවිච්චි කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ ඒක පිරිසිදු කරන්නේ කොහොමද? ඒ වගේ එහෙම විස්තරයක් තියෙනවා
කියලා මම. කලින් මට උත්තර දුන්නා වගේ මට මතකයි. කලින් උත්තර දුන්නා නේ ඔකට අපි.
අපි කලින් වැඩසටහන කතා කරලා LCD එක ක්ලීන් කරන්නේ
කොහොමද? ක්ලීන් කරනවා කියන්නේ මට මතකයි.
අපි ඒක link එකක් දාමු නේ
බුදු. ඔව් link එකක් දාමු. ඒ වගේම අහලා තියෙන LCD monitor එකක් මේ සැනින් සැරේ on off කරන එක හොඳ නැද්ද කියලා දවසකට 3-4 පාරක් කමන්නේ නැද්ද කියලා.
ඒක ප්‍රශ්නයක් නැහැ නේ.
ඔව්
එහෙනම් ගන්න කියන විදිහ නම් මේ ප්‍රශ්නයක් වෙන්නේ
නැහැ. ඔව් මේ ඇත්තටම يعني CRT මොනිටර් එකක් එක්ක කම්පයර් කරලා බලනකොට LCD එකට ඒ හානියක් වෙන්නේ
නැහැ. ඒකේ අර ස්විච් එක එහෙම ස්විච් එකක් නෙමෙයි CRT වල තියෙන වගේ ස්විච් එකක් නෙමෙයි තියෙන්නේ නේ.
නෑ ඇත්තටම CRT
කාලින් දන්නේ නැති එකෙන් තව.
ඔව් CRT එකේ මේ CRT මොනිටර් එක ඇත්තටම මේ දැන් මේකෙදි මේ සර්කිට් එක ඔන් වෙලා ඊට පස්සේනේ මේ LCD එකේ තියෙන ඒ පික්සල්ස් ඇක්ටිවේට් වෙන්නේ දැන් CRT එකේම නෙමෙයි අර ටියුබ් එක නිතරම ඔන් ඔෆ් කරන්නත් වෙනවනේ. ඒකෙදිත් ඒකේ ලයිෆ් ටයිම් එක අඩු වෙනවා. ඉතින් කම්පයර් කරනකොට CRT එකකට වෙන හානිය වැඩි ඉතින් ඔන් ඔෆ් කරනකොට. ඊළඟට රුසිරු කියලා දිනවා මේ network attack එකකට ලක් වුණොත් වෙන්න පුළුවන් හානි මොනවද කියලා.
ඒක ගොඩක් එහෙම කියන්න බෑ network attack එකම ගොඩක් දේවල් තියෙනවානේ.
ඔව් ඇත්තටම
ගොඩක් දේවල්
attack එක අනුව තමයි ඒක වෙන්නේ නේ.
මුකුත්ම නොවිලත් පුළුවන්.
හරියට මෙහෙමයි ඉතින් අර ඇමරිකාට ගැහුවොත් මොකද වෙන්නේ කියලා අහුවාගේ. ඒ කියන්නේ ඇමරිකාට බෝම්බ ගන්න පුළුවන්, නියුක්ලියර් ගන්න පුළුවන්, නැත්නම් ගල් ගන්න පුළුවන්. නැත්නම් කටින් ගහන්න
පුළුවන්.
ඇක්සිඩන්ට්
එකක් වුණත් මොකද වෙන්නේ කියලා හෙවගේ තමයි. අපිට ඇක්සිඩන්ට් අපිට කියන්න බුලන් දැන් මෙහෙමයි. ෆුඩ් බයිසිකල් එක හැපුණොත් නම් මේ වගේ වෙන්නේ. ඔව් ලොරි එක වගේ හැපුණොත් මේ වගේ වෙන්නේ. එහෙම කියන.
ෆුඩ් එකක හැපුණොත් නම් ඊයඟ
වෙන්නේ. ඒ වගේ කියලා. අපිට හැප්පෙන පුද්ගල යනවා තමයි
ඒක. ඔව් නෙට්වර්ක් ඇටැක් කිව්වහම ඉතින් ඒ වගේ තමයි. ඉතින් සමහර වෙලාවට ඕක අර අපේ නෙට්වර්ක් ඇටැක් එකක් කියලා අපි නිකන් අපේ තියෙන ෆ්‍රී පෝට් හොයාගන්න තියෙන ඇටැක් එකක් වෙන්න පුළුවන්. ඒ ඉතින් අසරලම ඒවා ඒවා.
ඒක පොට් ස්කෑන් ඇටැක් එකක් යන බෑ පොට් ස්කෑන් එක.
පොට් ස්කෑන් එක.
පොට් ස්ටෝරි යන කට්ටිය පොඩ්ඩක් නිකන් ඔය
හැක් කරලා බලන්න.
හැක් කරනවා කියලා ඕක තමයි.
මම හැක් කරනවා කියන්නේ
ඒක. ඕක තමයි. අපේ දැන් මෙහෙමනේ රණ්ඩුනත් කියන්නේ මම ඔය හැක් කරනවා.
ඉස්සර ගහනවානේ.
එතන ඔබේ පහුගෙඩේක ඒ වගේ දේවල් දැක්කනේ.
ඔය එදා මේ Google group එකේ
තර්ජනය කරනවා.
තර්ජනය කරනවා කට්ටියට මම ඔය හැක් කරනවා. මේ ආ ඕවා ඉතින් ඇහුවාම අනේ වන්දයි.
තෝරේ නෙට්වර්ක් ඇටැක් ටයිප්ස් තියෙන ගොඩක්. ඒ එක එක ටයිප් වල වෙන දේවල්
තියෙනවා. සාමාන්‍යයෙන් හැක් කරනවනේ කියලා හැක් කරන්නේ.
කරනවනේ
කියලා හැක් කරත් ඒක ගෙදර ඇවිල්ලා හැක් කරනවනේ.
ඒක හැක් කරන එක හැක් කළා නැකන් දන්නේ නැහැ ඇත්තටම. ඒ
හරි හැක්කගෙන ඉන්නේ හැක් කරාද කියලා කියන්න බෑ ඉතින්. හැක් කළා ඉවරයි.
බැක් ට්‍රේස් තියන්නේ නැහැ.
මේ
අපේ සංකීර්ණ ප්‍රශ්නයක් සංකීර්ණ උත්තරයක් දෙන්න බෑ.
තව ටිකක් රුසිරු විස්තර කරලා හෙවොත් එහෙම තව ටිකක් ප්‍රශ්න නිකන්.
මොන හරි ඇටැක් එකක ටයිප් එකක්
වත් කිව්වොත් ඒක විදිහට හෙවොත් එහෙම ඉතින් කියන්න පුළුවන්ද? මේ SMS වලින් ආ ප්‍රශ්නයක් තියෙනවා හර්ෂ. මේ Windows 7 වල games play කරද්දී FP වලට වඩා මේ මොන හරි විශේෂ පහසුකම් ඕනද කියලා.
ඔව් හේතුව Windows 7 වල DirectX 10 කියන version එක තමයි වැඩ කරන්නේ. 10 වලින් එහා ඒවා. Windows XP වල DirectX 9. එතකොට DirectX 9 වලට වඩා DirectX 10 හොඳයි. එතකොට ඒ 10 වලට අවශ්‍ය resources
10 වලට වඩා 11 හොඳයි
නේ. 10 වලට වඩා 11 හොඳයි. එතකොට ඒ 10 වල 9 වලට වඩා 10 වලට resources පාවිච්චි කරනවා. graphic card එකේ. graphic card එක DirectX 10 වල support කරන්නත් ඕනේ. ඒ නිසා Windows 7 යනවා නම් DirectX 10 support කරන හොඳ graphic card එකක් තියෙනවා නම් වඩා හොඳයි. හැබැයි වැඩ කරනවා ඒ
අනිගෙතින් හර්ෂ දැන් අලුත් game එන්නේ අලුත් මේ ගොඩක් resources වනේ කියන්නේ දැන් XP ආවේ දැන් අවුරුදු කීපයකට කලින් ගානකට කලින්නේ. දැන් අලුතෙන් එන games වල ඉතින් ඒ කාලයට වඩා මේ අවශ්‍ය
requirement මේ කාලයටත් නෙමෙයි ඉදිරියට. එතකොට ඒගොල්ලෝ ගොඩක් බලන්නේ අලුතෙන් එන graphic card වලට තමයි සහ මේ Windows 7 සහ ඉතින් එහාට දෙන operating systems වලට. මොකද අලුත්ම features දැන් මේ ලස්සන වෙන ගේම් එක.
මේ හර්ෂ මයික් එකට කතා කරා නම් මම හිතන්නේ කට්ටියට
මේ. ඕනේ ඇහි.
හැබැයි මේ බුද්ධිකාව පරණ games වලට නම් මම හිතන්නේ ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද
ඒක කොහොමවත් run වෙන්නේ
නැහැ. හැබැයි මෙහෙම එකක් කියන්නේ සමහර අය කියන Windows 7 වල මුකුත්ම වැඩ කරන්නේ නැහැ මේ games. එහෙම එකක් නෙවෙයි. වැඩ
කරන්නේ. compatibility එක කොහොමද?
backward
compatible.
ඔවර් compatibility option උත් දැන් පුළුවන් බුද්ධකාව. පරණ එකේ විදිහට run කරන්න පුළුවන්. compatibility set කළා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. compatibility set කරනවා කියන එක බුද්ධික 100% සාර්ථක වැඩකුත් නෙමෙයි.
100%ක්ම වෙන්නේ. ඔව්.
සාමාන්‍ය දොරට සාර්ථකයි. ඒ කියන්නේ compatibility අපිට කියන්න පුළුවන් application එක දැන් install නම් ඉන්නේ අපිට කියන්න පුළුවන් මේක emulate කරන්න කියලා XP service pack 2 වලට.
ඔව්.
ඒ වුණාට මම දැකලා තියෙනවා දැන් ගොඩක් අය දැන් මේ අදත් ඒ වගේ ප්‍රශ්නයක් ආවා. අපි Xmin කියලා පොඩක් පාවිච්චි කරන tool එකක් Windows වල ඉඳන් Linux හරි අපිට අප පාවිච්චි කරන Solaris machine වල Xserve එකට connect වෙන්න. Xserve එකේ window එක Windows පැත්තට ගන්න. දැන් මේලා අපි මෙච්චර කාලයක් XP සහ Vista වල හින්දා හිටියේ අපිට ওই ගැටලුව තිබ්බේ නැහැ. දැන් Vista වලට migrate වෙන හින්දා අර tool එක දැන් Xmin කියන එක වැඩ කරන්නේ. ඉතින් අද දන්න සෙල්ලම් ඔක්කොම දදා තමයි හිටිය දවසම. ගොඩ යමක් නැහැ වගේ. ඒක නිසා දැන් අපිට එකම අපිට තියෙන වටිනාකම තියෙන අපි ගන්නේ මේ Windows අර professional version ඉඳ අපිට මේ XP mode එක තියෙනවා. ඒක ඇත්තම ඒ කියන්නේ virtual machine mode එක Windows 7 වල තියෙන නිසා දැන් කරන්නේ virtualization එක enable කරලා virtualization එක install කරලා application එක පාවිච්චි කරන තමයි දැන් අන්තිමට ඉතුරුලා තියෙන ක්‍රමය.
ඔව් මේ එකම අපේ ප්‍රශ්න ටික බලාගෙන යද්දී ගොඩක් කට්ටිය මේ අපේ contact form එකෙන්ම සුබ පතලා තිබුණා නේ. මේ අපිට අර හම්බෙච්ච
සම්මාන
ගැන.
ඉතින් මේ බය එකම අර කට්ටිය කියලා තිබේ කට්ටියම එක්ක වෙලා අපිට පාටියක් දෙනවා කියලා.
ඔව් නේ එහෙම.
එහෙම කතා.
ගොඩක් තැන් වලින් ඇහුණා එහෙම නේ.
ඔව් ගොඩක් අය කිව්වා ඒගොල්ලෝ එක්ක වෙලා අපිට පාටියක් දෙනවා.
ඒක
අපිට එහෙම කිව්වා නම්
කවදාද කියලා පොඩ්ඩක් මතක් කරා නම් එනවා.
ඔව් කට්ටිය වැඩ දිකලා අපි කොහොන අපි එදාට එන්න. මේ හර්ෂ චිකන් කන්නේ.
හර්ෂ
චිකන් කන්නේ හර්ෂ කන්නේ මේ කකුල් හතරි චිකන්. මේ තිල්ල නම් ෆුල් වෙජිටේරියන්.
ෆුල් වෙජිටේරියන්. බුද්ධික නම් පෙන්වන්න බෑ
මස් නේ. බුද්ධිකට මස් කියන්නේ අම්මා. බුද්ධිකට මස්. සමහරලාට කොච්චර මස්ද ගොත් සමහරලාට කන්නේ මස් කඩයක් ගාවට ගියේ නැත්.
කන්නේ
මස්. ඒ වගේ
තමයි. මස් නැත්තම් කඩේ
යන්නේ.
ඒ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා.
මේ මස් කිව්වම මතක්නේ මේ දා ළඟදී දවසක් මේ කවුරුරි මේ අර හරක් මරණ එකක් වීඩියෝ එකක් Facebook එකේ දාලා අතනදී පව් හරක් මරණ එක හරක් මේ මොන සතා මරණ එකක්ද පව් කුඹල මරණ එකක්ද පව් මාළු මරණ එකක්ද පව්
නෑ
අපේ අය දැන් අර මේක ගැන කතා කර පව් ලෙවල් හදලා තියෙනවානේ
ෆැෂන් එකකටත් තියෙනවා
ඔව් දැන් එහෙම දැන් ඒකේ දාලා තියෙන දැන් හාමුදුර කෙනෙක් ඉන්නවා හාමුදුරග හරක දන ගහගෙන ඉන්නවා ඒ වගේ ෆොටෝ එකක් තමයි දාලා තිබෙන්නේ මොකක් හරි බෙල්ල කපන්න යනවා හරි ඉතින් ලොකුවට ඔක් ගැන කතා
කරා මේක ජනප්‍රිය මේ එකක්
නේ ඔව් මන්ද ඉතින් ඒටි එතන කට්ටිය කියලා තිබ්බා මේක හරි පව් හරක් මරණ එක පව් කියලා
ඔව්
ඉතින් දැන් හාමුදුර චිකන් කන්නේ කුකුල්ලු පවු නැද්ද නෑ මගේ පෞද්ගලික මම බුද්ධාගම නිසා අහන්නේ කුකුල්ලු කන එක පවු මාළු
ඔව් මාළු ඇයි හාල්මැස්සෝ හාල්මැස්සෝ හොවනවද 1000ක් විතර හොව වෙනවනේ
ඔව් දැන් හරික අපිට පව කියන එක හර්ෂ ලිමිට් කරන්න බෑනේ මාළු කන එක ඉස්සෝ කන එක
ඔක්කොම පවු
වන්න ternary විදියට කෑමෙන් මනින්න බෑ මිනිහෙක්ගේ මේ සිල්වත්කම
ඔව්
කෑම මොනවා කෑවත් ඉතින් මිනිහේ
බුදුහාමුදුරන්ට බුදුහාමුදුරන්ට මස් දුන්න දන්නවනේ
ඒ කතා මොන වුණත් මේ දැන් බුද්ධාගමත් එක්ක කෑම තර්ක කළා මට නම් හිතන්නේ වැඩක් තියනයි කියලා.
ඔව් බුද්ධාගමයි කෑමයි කියන්නේ දෙක.
ඔව්
අනිවාර්යයෙන්.
ඔව්. මොහේ තිලින එක අද තමයි තේරෙලා
තියෙන්නේ. තිලින්නට ගොඩක් කලින් නේද තේරෙලා දේවා තිලින්නට ඉතින් අර අමාරුවක් තිබ ඔටි. ඔව් ඒතර
ඕක කතා කරොත් ඉතින් වෙන පොඩ්කාස්ට් එකක් කරන්න බලයි වගේනේ.
බුද්ධාගම පිළිබඳ පොඩ්කාස්ට් එකක්
කරා නෑ මම ඇත්තට අවුරුදු 18ක් හැටියට සම්පූර්ණ ভেජිටේරියන් කෙනෙක් හිටිය හැටියට කතා කරන්නේ ඒ කියන්නේ
ආ අවුරුදු
18
මනද්දකින්
මනද්දකට ඒක පිටර ඒ කියන්නේ මම ভেජිටේරියන් කියන මම පිටර බුද්ධිකාවගේ නෑ පිටර එකක් ආවේ නෑ කේක් ආවේ නෑ ඒ වගේ ඉතින් එහෙම ජීවිතයක් ගත කරන්න කරා කියලා වෙච්ච දෙයක්වත් නෑ
අතරම කාලින් ඒ කියන්නේ මස් නොකා ඉඳලා මස් හරි ඒ වගේ
නෑ මම කියන්නේ මෙහෙම පවු නම්
ඔක්කොම
කරෝලේ නම් පවු බිත්තර ඉනම් පව් දැන් බිත්තර කන්න අපේ අලුතෙන් හදන් ඉන්නවනේ මේවා පැටවු නෑ මේ බ්‍රොයිලර් චිකන් ලගේ කියලා ඔව් අමුතු ඒවා හදනවා දැන් හාමුදුරු ගොල්ලෑම ලිස්ට් එක ගෙවුවාම ඉතින් ඔය කතා නොකර ඉවරයි
මේ හරි වස්නක ඉඳලා මේ අනුගේ ඊමේල් account hack කරනවා නම් ඉතින් සිල්වත් කමන්නේ නෑ
කියන්නේ නෑ නෑ ඇත්තටම කිව්වා
පන්සල් පද පහරක් ඉන්න බැර නම් මස් කෑම ගැන කතා නොකර
ඉන්න බොරු කියනවා නම් එයා පැත්තට
මේ ඊළඟ ප්‍රශ්නේට යමුනේ
එඩිට් කරලා දාන්නේ නේද නැත්නම් අපිට එක දාන්න
ඔය ටික අයින් කරන්න
මේ මොනවද ධර්ම කතා එනවා
අපි මේ රන්දිකගේ ප්‍රශ්නේට යමුනේ මේක දාන්න දෙයක් කතා රන්දි ගහලා තින්නේ මේ Nokia ෆෝන් වල තියෙන මේ push to talk කියලා ඇප්ලිකේෂන් එකක් තියෙනවා පහසුකමක් තියෙනවා ඒක මොකද්ද ඒකේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා වෙන්නේ
මම දන්න ප්‍රශ්නයක්
මේ බුද්ධිකට මාර් කරු මොබයිල්
ගුරු
ඒක ඇත්තටම මේ අර අපි අර වෝකි ටෝකි කියලා කියන්නේ ඒ කියන්නේ ඒක මේ හාෆ් ඩුප්ලෙක්ස් කමියුනිකේෂන් එක
එක
පැත්තකට විතරක් වෙන එකක් ඒ කියන්නේ දැන් ඒ පහසුකම සක්‍රිය කරගෙන දෙන්නෙක් එක්ක කතා කරනවා නම් මේක ඇත්තටම මේ වෝකි ටෝකි දිනුනට නිකන් අර වරදවා හිතන්න එපා මේ ඒක මේ ෆෝන් දෙක අතර කෙලින්ම කමියුනිකේෂන් වෙනවා කියලා මොබයිල් නෙට්වර්ක් එක ඇතුලෙන් තමයි වෙන්නේ ඒක
ඔක ඇත්තටම GPRS උඩ දුවන්නේ නේද
ඔව් මේ ඒකෙදි තියන්නේ අර එක්කෙනෙකුට කතා කරන්න පුළුවන් ඒ වෙලාවේ අනිත් එක්කෙනාට කතා කරන්න බෑ. යා රික්වෙස්ට් කරාට පස්සේ පුළුවන් එයාට ආවට පස්සේ කතා කරන්න වාරේ කතා කරන්න
පුළුවන්. බලක් ගෙවන්න ඕන නේද ඒක එනේබල්.
ඒක ඇක්ටිවේට් කරන එක ගැන නම් කාලින්ග මේ දන්නවද? ඩයලොග් මම හිතන්නේ දෙනවනේ.
ඩයලොග් පුෂ් ටොක් සපෝට් කරනවා.
ඔව්.
ඇත්තට පුෂ් ටොක්
වියදම
මේ වියදම නම් මම හරියට මතක නැහැ පොඩි ගාන ගියානේ ඇත්තට පුෂ් ටොක් කරලා වෙන්නේ දැන් ඒ බටන් ඇප්ලිකේෂන් එක ඇත්තටම තියෙන ඇප්ලිකේෂන් එක අපි බටන් එකේ බලලා කතා කරාම අර වෝකි ටෝකි වගේ මේකේ වෙන්නේ ඇත්තටම ඒක ඔඩියෝ එක රෙකෝඩ් වෙලා GPRS හරහා ඒ ෆයිල් එක ට්‍රාන්ස්ෆර් කරනවා අනිත් එක්කෙනාට එයාගේ එකේ ප්ලේ වෙනවා හැබැයි ඒක ෆෝන් එක ඇක්ටිවිටි බන් නැතත් ප්ලේ වෙනවා මැසේජ් එකක් ආව කියලා සත්‍යයක් ඇවිල්ලා ප්ලේ වෙනවා. ඔව් අනිත් පැත්තට මේ පැත්තට කතා කරන්න ඕනේ. පිට රටේ ගොඩක් මේක පාවිච්චි කරනවා මේ ටිකක් ලේසි හින්දා. මෙහෙම මෙහෙම කට්ටිය. නිකන් වෝකි ටෝකි හැටියට. අර ලංකාවේ නම් තේරුමන්නේ කෝල්ලක් දාලා කියන එක ලාම විනාඩි 10ක් ප්‍රින්නේ.
ඔව් නේ.
හැබැයි මේකේ හොඳේ තියෙන්නේ රින් වෙවි ඉඳලා ආන්සර් කරන්න ඕනේ නැහැ. ඒක වයි වේද දැහෙනවා.
ඔව් අපේ කට්ටිය දැන් මේ වගේ ඒවට මේ රින් කට් දෙන එකත් ඔය වගේ වැඩවල තමයි කරන්නේ. සාමාන්‍යයෙන් පේන දුරක ඉන්නවනම් කතා කරාට එහෙන්නේ නැත්නම් නිය රින් කට් එකක් දීලා බලන්න. ඒක බලන්න අනිත් පැත්තට.
ඔව් අනේ දැන් හැබැයි රින් කට් තා ටිකක් අකල් යන නැති වෙන අපේ ජනාධිපති අලුත් ජනාධිපතිතුමා මේ SMS දෙනවා හැමෝට.
ඒක මේක පොලිටිකල් කතා කරා. ඒක කපුම අපි.
මුද්දික එතකොට මේ අර iPhone වල එහෙම තින්නේ push service එකක් කියලා.
ඔව්.
ඒක මොකක්ද?
ඒක වෙනන්නේ
මේ ෆෝන් එක තියන් ඉන්න මිනිහව තල්ලු කරනවා.
එන්න ඇතර ඒක වෙන්නේ මේ ඒක push notification කියලා ඒක කියන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන් එකක මේ තියෙන ඒ කියන්නේ iPhone වල තියෙන ඇප්ලිකේෂන් මොඩල් එකේ හැටියට එක සැරයකට එක ඇප්ලිකේෂන් එකක් රන් වෙන්නේ.
ඔව්.
මොඩයි
කියන්නේ ඒ කියන්නේ user ලියලා දාපු ඇප්ලිකේෂන් තියෙනවා නම් ඒවා එකයි රන් වෙන්නේ. එතකොට ඒ වෙලාවටත් කෝල් එකක් එම આવොත් ඒ ඇප්ලිකේෂන් එක ක්ලෝස් වෙලා යනවා. එතකොට අපිට සමහර ඇප්ලිකේෂන් වලට ඕන වෙනවනේ මේ ඇප් එක ඕපන් වෙලා නොතිබුණත් සර්වර් එකක් එක්ක කමියුනිකේට් කරන්න වගේ. හිතන්නකෝ අපි chat ඇප්ලිකේෂන් එකක් කියලා. එතකොට අපි chat එක online ඉන්නකොට විතරයි පුළුවන්. offline ඉන්නකොට එතකොට මොකුත් කරන්න බෑනේ. හරි. ඒ වගේ එකට තියෙන පහසුකමක් තමයි push notification කියලා කියන්නේ. ඒ කියන්නේ phone එකයි Apple push notification servers තියෙනවා ඒගොල්ලන්ගේ වෙනම. ඒ දෙක අතරේ IP connection එකක් තියෙනවා. අර ඇප්ලිකේෂන් ප්‍රොවයිඩර්ට පුළුවන් එයාගේ ඇප්ලිකේෂන් එක කන්ෆිගර් කරන්න push notification receive කරන්න කියලා. ඒකට එයාගේ ඇප්ලිකේෂන් ප්‍රොවයිඩර්ගේ සර්වර් එකෙන් Apple සර්වර් එකට කියනවා මට මෙන්න මේ ෆෝන් එකේ මෙන්න මේ ඇප්ලිකේෂන් එකට මේ මැසේජ් එක යවන්න කියලා එයාට මැසේජ් එක දෙනවා. එතකොට Apple push notification සර්වර් එකෙන් අදාළ ෆෝන් එකට notify කරන මැසේජ් එකක් තියෙනවා කියලා. එහෙම තමයි මේ මැසේජ් ඩෙලිවරි එක වෙන්නේ.
ඒක Apple වලට විතරද තියෙන්නේ?
ඔව් ඒක මේ ඒ කියන්නේ Apple push notification service එක කියන එක Apple විතරයි. ඔය අනිත් push කියලා දිනේ push mail
ඇත්තට මේ push technology එක ගොඩක් implement කළේ BlackBerry කට්ටිය තමයි මේ push mail කියන එක. දැන් නම් මේ Windows mobile වලත් Exchange 2003 වලින් උඩයට push notification support කරනවා. දැන් ඒක standardized protocol එකක් වගේ තමයි push කියන එක. ඒක ඇත්තටම ප්‍රයිඩගේ අවශ්‍යතාවයකුත් නැහැ ගොඩක් වෙලාවට මේ push වැඩ කරන්න
දැන්. ඔව් ඕකට ඇත්තටම කියන්නේ IP connection එකකින් තමයි යන්නේ ගොඩක් වෙලාවට.
ඔව්
Apple නම් යන්නේ IP connection එකක්. ඒක Wi-Fi වල හරි mobile network එකේ හරි ඔනේක වැඩ කරනවා ඒක.
දැන් iPhone එකේ Twitter client එකක් දාගෙන ඉන්නවා කියන්නේ. එතකොට මම call එකක් කරන ලාවේ වෙන Twitter updates මොකුත් එන්නේ නැහැ නේ.
call එක යන වෙලාවට එන්නේ හරිද? හැබැයි ඒ Twitter client එක අපි හදමු මේ push notification activate කළා ඒ client එක හදලා තියෙන මේ විදිහට කියලා notification offline ගන්න කියලා. ඒ වෙලාවට server එකට පුළුවන් push කරන්න message එක. එතකොට client එකට receive වෙනවා. client එකේ මොන හරි action එකක් ගන්න පුළුවන්. ඇත්තටම user-ට පේන්නේ මේ message එකක් පේනවා. අපි අරෙන් එවන message එක පෙන්නනවා. පෙන්නලා button දෙකක් එනවා. මේ close එකයි view එකයි කියලා. view කියන එක ගිහුවාම අර app එක open කරලා දෙනවා. එතකොට අපි message එකේම embed කරලා එවන්න පුළුවන්. තව parameters මොනව හරි තියෙනවා නම් අතනට data එවන්න ඕනේ වගේ තියෙනවා නම් ඒව embed කරලා එවන්න පුළුවන්. ඒ අනුව ආයි server එකට connect කරලා message ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
හැබැයි මේ iPhone වල push කියන එක නම් හරිම primitive කිසිම වැඩක් නැති මේ ටෙක්නොලොජි එකක් තමයි මේ. මොකද මේ notification එක වසම ගැත.
ඒ comment එක iPhone
පාවිච්චි කරන්නේ. ඔව් ඒක ඇත්තටම එකම විදිහට තමයි ඒක පෙන්වන්නේ. හැබැයි කලින් ඒක වැඩ ගන්න පුළුවන් සෑහෙන්න. ඒ කියන්නේ අර අනිත් ඒ වගේ implement කරලා තියෙන push මේ service එක බැලුවාම ඒක සෑහෙන්න reliable. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපිට mobile application එකක් install කරාම මේ delete කරා කියලා හොයාගන්න අමාරු වෙන අනිත් end එකේ. හැබැයි push notification enable කළා නම් පුළුවන් ඒක හොයාගන්න. එයාගේ feedback service එක කියලා එකක් තියෙනවා. අපි push notification යවනවා නම් ඒක යන්නේ නැත්තම් bounce වෙනවා වගේ එකක් තියෙන feedback service එක කියලා. එතකොට අපිට දැනගන්න පුළුවන් මෙයා app එක uninstall කරලා
කියලා. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා බුද්ධික. මේ iPhone වල ගත්තොත් දැන් අපේ application crash වෙච්ච පාර ගන්න run කරව පාර ගන්න ඔක්කොම app එකක් තියෙනවා.
ඒ ඇත්තටම ඒක මේ application developer ට බලා ගන්න පුළුවන් කොච්චර කියන්නේ open වෙනකොට කී පාරක් crash වෙලාද ක්ලෝස් වෙනකොට කී පාරක් ක්ලෑෂ් වෙලාද. ඒ කියන්නේ මේ අර ඩම්ප් එකක් ගත්තා සමහර වෙලාවට මේ
ඒක මේ පාවිච්චි කරන කෙනා දැනුවත් නෝ දැනුවත්ද ඒ කියන්නේ.
ඉතින් එතනම අර මේ terms and condition කියලා Apple එකේ තියෙනවානේ.
ඔව්.
අර පිටු 300ක් විතර තියෙන ඒකේ අන්තං අයිනක ලියලා තියෙනවා ඒව ගන්නවා කියලා.
තියෙනවලු. ඒ කියන්නේ කවුරුත් දැකලා නැහැ.
ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්.
ඔව් කැමැත්තෙන්. ඔව් ඔය ප්‍රශ්නේම දැන් අපි කලකට කලින් කතා කරා නේද අර මේ මේක ආපු කාලේ මොකද අලුත් නිකන් web os එකක් එක්ක ආවම
palm tree
එක හබ් කාලේ palm tree එක කොයිද ගියේ කියලා palm කට්ටිය අප්ලෝඩ් කරලා තිබර හැටරේට. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් ඔය වගේ අර fine print කවුරුත් කියවන්නේ නැන්නේ.
ඔව්. ඊළඟට ප්‍රභාසර ප්‍රශ්න අහලා තින්නේ.
ආ මම දැන් ටෙක් කතා අරහන අයගෙත් හැමෝගෙම මේ ගෙවල් ඉනන් අපිටයි තියෙනවා කියලා අපි යටින් ලියලා තියෙනවා.
ඒක ඩැග්ග්‍රි
කියලා යන කන්ඩිෂන්ස් කියවන
හැම. ඒ කිව්වේ ඒක.
ආ ඕනේ.
කතාව ගෙවල් ටිකක් ලියාගන්න
තියෙනවා. ඔව් අපරාධා. හාර්ෂෝ වගේම ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් ටිකක් දාලා තිබුණා වෙඩින් එකේ සයින් කරනකොට යටින් කර කොලේ නවලා ලියලා මෙහෙම කරලා වයිෆ්ට සයින් කරන්න දෙන්නේ දිගහැර ගාලා ඊට පස්සේ.
මේ ප්‍රභාසරගේ ප්‍රශ්නෙට තමයි අපි කර කලින් කතා කරන්නේ. වෙබ් පේජ් එක ලෝඩ් වෙන්නේ කොහොමද කියලා ඒකේ මේ ලයිෆ් සයිකල් එක ගැන කතා කරන්න කියලා තිබුණේ.
ඒක බුද්ධික ප්‍රශ්න තුනකට පැයක් ගත්තාද?
ඕනේ නේද? වෙලාව ගියා වැඩි හොඳටමනේ. අපි ඉක්මනට යමු. එහෙනම් කතා කරමු නේ. ජානක අහලා තියෙන ප්‍රශ්නයක් කලින්ද මේ ඉන්ටර්නෙට් එකේ පබ්ලිෂ් කරලා තියෙන වීඩියෝ තියෙන ෆ්ලෑෂ් වීඩියෝ වගේ ඒවා ශබ්දයත් එක්ක මේ කැප්චර් කරගන්න විදිහක් තියෙනවද කියලා. ඒතර මේ පුළුවන් ඉතින් ෆ්ලෑෂ් වීඩියෝ නම් ගන්න පුළුවන්.
එයා කියන්නේ මම හිතන්නේ ස්ක්‍රීන් කැප්චර් කරනවා වගේ දෙයක්ද නැත්නම්
නැතිල නෑල තියෙන මේ ෆ්ලෑෂ් වීඩියෝ ශබ්ද සමග කැප්චර් කරන්නේ කොහොමද කියලා. වීඩියෝ ෆ්ලෑෂ් වීඩියෝ කියලා.
FLV එක ඩවුන්ලෝඩ් කරගන්නනේ.
ඔව්. ඒ වගේ වන්න අර මන්නම් පාවිච්චි කරන්නේ ඕබිට් ප්ලස් ප්ලස් කියලා තියෙන ඒකේ මේ ග්‍රැබ ප්ලස් ප්ලස් කියලා තියෙනවානේ ග්‍රැබ ප්ලස් ප්ලස් කියලානේ
නැත්තම් මේ YouTube අර මේ ප්‍රසිද්ධ වීඩියෝ සයිට් වලින් ඩවුන්ලෝඩ් කරන්න සෑහෙන වෙබ්සයිට් තියෙනවානේ
ඔව් වෙබ්සයිට් තියෙනවා ස්ටෑන්ඩ් ලෝන් ටූල්ස් එහෙමත් තියෙනවානේ අපි ලින්ක් කරමු මේ පෝස්ට් එක දාන කොට ඒකට දෙයකනේ
YouTube නම් ලේසියෙන්ම පුළුවන් මේ YouTube ලින්ක් එක ඉස්සරහට www.abc කියලා දැම්මනම් YouTube link එක ඉස්සරහට මේ එනවා සයිට් එක එකෙන් පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න.
තිල්ල මේ අර ෆ්ලෑෂ් ලයිට් නෑ ෆ්ලෑෂ් ලයිට් නෙමෙයි මේ සිල්වර් ලයිට් වීඩියෝ එහෙම ඩවුන්ලෝඩ් කරන්න මොනව හරි හම්බුනද? මට නම් තාම එහෙම ටූල් එකක්
අමාරුයි හැබැයි වගේ. Microsoft නේ.
ඔව් ඒකටත් හැදිලා ගොඩක් කියලා සමහර විට ඇති මේ අපිට හම්බුනේ නැති උනාට.
මේ සිල්වර් ලයිට් එක මතක් වුණේ හොඳ ප්ලේ එකක් තියෙනවා.
මොකද?
Microsoft Zoom. ඒකෙන් ඩෙස්ක්ටොප් ප්ලේ එක මාර හොඳයි ඒ ප්ලේ එක.
ඔව් මාත් ඒක දාලා බැලුවා මේ ඒක නිකන්
අර ස්පීඩ් එක කොහමද?
අර පිකාසා වල වගේ තමයි ඒක ඉන්ටර්ෆේස් එක තියෙන්නේ ගොඩන්නේ. මේ මට නම්
ඒ සිල්ලයි කලින් හදලා තියෙන්නේ.
ඒක ගල්ලා ගියේ නෑ
මේ. හැබැයි ටිකක් ඒක මේ රිසෝසස් එහෙම ගන්නවා.
ඔව් මට ඉතින් මීඩියා ප්ලේයර් ක්ලාසික් තමයි හරියන්නේ.
සමහර අය කැමති නැහැ.
ඊළඟට යන්නේ. ඔව් ඊළඟ ප්‍රශ්නෙට යමු. මේකත් SMS වලින් ආපු එකක්. මේ ඒක අහලා තින්නේ මේ කොහොමද මේ බ්ලොගර් page එකක post එකකට link එකක් දාන්න කියලා.
මම හිතන්නේ permanent link එකක් වෙන්නේ නැති.
එයා ඒක අදහස් කරේ මර home page එකට දාලා තියෙන එක
වගේ තමයි. අදහස් දෙක තුනක් අපිට 3-4 විදිහකින් ඔක හිතන්න පුළුවන් නේ.
ඔව්.
අපිට පහදලි වේවනම් ඉංග්‍රීසි.
ඒක තමයි. තව පොඩ්ඩක් විස්තර කරලා එවනම් මේ මොකද්ද ඇත්තටම ඕන කියලා.
ඒ කියන්නේ
post එකේ තියෙන එකකට දාන්නද නැත්නම් blog වල තියෙන post එකකට වෙන site එකකින්ද link කරන්නද මොකද්ද කියලා නේ.
ඒක එහෙම කරන්න ඕන නම් එතන උඩ tool box එක තියෙනවා. ඒකේ තියෙනවා link එක add කරන්න.
ඒකට solo ප්‍රශ්නයක් අහලා තින්නේ. මේ solo අහලා තින්නේ SLT ADSL connection එක torrent download speed එක ගොඩක් අඩුයිලු. මියු ටොරන්ට් වගේ සොෆ්ට්වෙයාර් එකකින් ඩවුන්ලෝඩ් කරත් ස්පීඩ් එක මේ කිලෝබයිට් භාගයක් දෙකක් අතර වගේලු වෙන්නේ. එයාගේ රවුටර් එකත් දාලා තිනවා D-Link කොහොම කියලා රවුටර් එකේ මොඩල් එකක්. ඒක මොකද කියලා අහනවා හේතුව.
ඒක ටොරන්ට් එකේ ප්‍රශ්නයක් මම හිතන්නේ ඕක.
සමහර විට ගන්න ෆයිල් වල බුද්ධිකය මේ හුඟක් කාලාට මේ දැන් ගොඩක් ටොරන්ට් තිබ්බේ මේ පයිරට් බේ, ඩිමොනොයිඩ් ඒ වගේනේ.
ඔව්.
මේ පහුගිය දවස්වල නම් මේ දෙකම ටිකක් ඩවුන් වෙලා තිබ්බා මේ ට්‍රැකර්ස් නේ.
මොකද පයිරට් බේගේ අයිතිකාරෝ.
ඔව්. සමහර විට ඒක වෙන්න පුළුවන් හේතුව.
ඔව්.
ඒක අනිත් ස්පීඩ් එක බලන්න බෑ ටොරන්ට් එකේ. එයා ස්පීඩ් චෙක් එකකට ගිහිල්ලා DDS ස්පීඩ් එක චෙක් කරගත්තා නම් හරි.
නෑ එයා මං හිතන්නේ කියන්නේ එයාගේ ADSL ප්‍රශ්නයක් නෑ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන එක ස්ලෝ කියලාද නේ.
ඒක ඇත්තටම මේ ටොරන්ට් ෆයිල් එක මත මේ
ඩිපෙන්ඩ් වෙනවා.
මේ ගොඩක් වෙලාවට අපි ගන්න ටොරන්ට් ෆයිල් එකේ සීට්ස් කොච්චර දිනවද
මේ වගේ දේවල් තියෙනවද කියලා බලන්න.
ඒක හැම ටොරන්ට් එකකටම වෙනව නම් හැබැයි මොකක් හරි වෙන ප්‍රශ්නයක්
වෙන්නේ. මට නම් 400ට වගේ පහුගිය දවස්වල ඩවුන්ලෝඩ් වුණා.
ඔව් මටත් ඇත්තටම
ප්‍රශ්නයක්
තියෙනවා. 400ට වගේ ඩවුන්ලෝඩ් වෙච්ච හින්දා දැන් කට්ටිය කැමයි 512 එක 50යි එන්නේ කියලා. 400 කියන්නේ 4MB එකේ.
4MB එකේ. ඒක ඒ කියන්නේ හුඟක් ඉතින් ටොරන්ට් වල එහෙම ස්පීඩ් එක හුඟක් වෙන්නේ නැහැ නේ. සමහර මේ සීඩ්ස් වැඩිම ටොරන්ට් වල විතරයි ෆුල් බෑන්ඩ්විඩ්ත් එක අරන් ඉන්නේ.
හර්ෂට ඉතින් මයික් එකට කතා කරන්නම් බෑනේ තිල්ලට තිල්ලට හර්ෂට තියෙනවා.
ඉදිරියෙන් යහට ලඟ වෙන්න බෑ ඉතින් කට ගන්න දෙන මයික් එක.
මේ කරන්ට් එක
දිනවා. කට ගන්න. හර්ෂ.
හරිනේ ඇන්නේ මයික් එක වටේ බයිසිකලයක් පැද පැද කතා
කරනවා. සරවුන්ඩ් ඉෆෙක්ට් එකක් දැන් try කරන්න.
ඊළඟට යන් එහෙනම්.
ඊළඟට රුතිර වහලා තියෙන ප්‍රශ්නේ එයා මේ ගිය පාර වැඩසටහනෙත් අහලා තියුණා කියලා තියෙනවා. මේ Pentium 4 එයාගේ කම්පියුටර් එකට Windows 7 දැම්මලු. මේ ටික වෙලාවක් වැඩ කරනකොට ස්ටක් වෙනවලු. එයා මැෂින් එකේ configuration දාලා තියෙනවා P4 3 GHz 1GB RAM 1GB VGA RAM එකයි VGA memory එකයි
එක ගන්න. මම හිතන්නේ ඉතින් මේ හැබැයි ක්‍රෑෂ් වෙන නම් විදියක්
නෑ. ඔයා මේ වෙන මොකොත් මේ software install කරලත් නැහැලු.
driver ප්‍රශ්නයක් වෙන්නේ නැති.
හැබැයි ඔක download කරන්න නැතන torrent එකේ.
කොහේ driver ප්‍රශ්නයක්
නැහැ. ආ දැන් දැන් තමයි ඇත්තට හොඳම කතාව කියලා තියෙන මේ software කිසිම software එකක්වත් antivirus එකක්වත් driver එකක්වත් install කරලා නැහැ.
ආ ඒක තමයි. මෙහෙමයි Pentium 3 එකත් Windows 7 දාලා බලුවා අපි
එකපාරක්. ඔව් එහෙම කියන්නේ බා තිල්නලු හර්ෂ මේ දැන් හර්ෂින් නැති නර්ෂ නම කියවෙන්නේ නැහැ. මේ දැන් අපේ ඔෆිස් එකේ ලැප්ටොප්ස් දෙකක් තියෙනවා. එකක් Celeron 1.4 එකක්. RAM එක 512 උත් නෑ. 512 වෙනොත් 12ක් විතර VGA වලට ෂෙයා කරලා. කිසි ගැටලුවක් නැද වැඩ කරනවා. ඔව් අනිත් ලැප්ටොප් එක ඇවිල්ලා මේ ඒක Celeron එක. එක 1.6 ද කොහෙද? ඒකත් 15 Windows 7.
මම කියන්නේ ඒ Pentium 3 එකේ XP වලට වඩා fast run වුණා Windows 7.
ඔව් මේ ළඟදී මම එක්කෙනට දාලා දුන්නා 933 එකට. 933 Pentium 3 එක. compact machine එක RAM එක නම් එයා 700 ගානක් ගහලා තිබ්බා 728 වගේ ගාන.
ප්‍රශ්නේ
චරම ඒ කියන්නේ XP වලට වඩා හොඳට වැඩ
කරනවා. XP වලට වඩා පොඩ්ඩක් fast වෙනවා. ඒ නිසා මම හිතන්නේ එයාගේ drivers ප්‍රශ්නයක් හෝ virus ප්‍රශ්නයක් ඇත්ද.
ඔව් මේ ඒක තමයි එයා කියලා දෙන්නේ මේ antivirus එකකුත් දාලා නැහැ කියලා. ඒක මුලින්ම කරගන්න මේ.
ඔව් ඊටත් කලින් මේ drivers ටික දාගන්න.
පොලිස් scan එකක් කළා drivers ටිකක් දාගන්න. දාගෙන බලන්න
මේ කට්ටිය chat room එකේ මට බයිනවා දැන් මං torrent බාන්නපා කියනවානේ software කට්ටියට. දැන් මං torrent එකෙන් 400 download එක කාලින් ගියා දැන් torrent බානව නේද? නෑ මම මේ download කරන ඇත්තට මේ legal විදියට Linux එකම මම download කරන CD torrent වලින්. මේ ළඟදී අපි අර CD වගේ දෙන්න ඕනේ ඉඳලා download කරපු ඉඳලා තමයි දන්නේ 400 වලට එනවා කියලා. ඊට පස්සේ ඉතින් film download කරනවානේ. film වලට
මේ උතිරු අය අහලා දෙනවා SLT ලා දෙන මේ SLT 852 කියන මේ modem එකද ඒක router එකද?
නෑ modem එක.
modem එකේ Windows 7 drivers නෑ කියලා Vista
එක. ඒක drivers නෑ මට modem එකක් ඇතන අපේ චතුර දුන්නා. ගිය සතියේ මට මේ ටිකේම බැරි වුණා ඒක test කරන්න. හැබැයි modem එක detect කළා එක සැරයක් dial කරලා connect කරගන්න හදාගත්තා. ඒ උනාට ඒක අර tag ගාලා connect කරගන්න පුළුවන් ක්‍රමයක නෙමෙයි බුද්ධික් කරේ මම. හැබැයි chipset එක මොකද්ද කියලා පොඩ්ඩක් identify කරලා බැලුවා. ඇත්තටම chipset manufacturer එකෙන් ගන්න drive එකක් මේකට දාන්න පුළුවන්ද කියලා. ඒක නිසා පොඩ්ඩක් සතියක් දෙකක් තව දෙන්න මම මාකර සොලියුෂන් එකක් ඒකට නම් දෙන්න පුළුවන්.
ඒ ගොඩක් එක මම දැක්කා මේ කාලෙින් මේ Windows 7 ගැන දාලා තියෙන ලිපියක තිබ්බා මේ UAC එක තිබ්බත් කාලෙින් වෛරස් කාඩ් එකක් නැතුව ටිකක් අමාරුයි කියලා Windows 7 වලට සර්වයි වෙන්න තාම. මොකද මේ වෛරස් වලින් පුළුවන් මේ UAC එක මේ බයිපාස් කරලා ගිහිල්ලා මේ වැඩේ දෙන්න. ඊළඟ ප්‍රශ්නෙට යමු නේ. ඒක අහලා තින්නේ මේ අනුෂ අහලා තින්නේ. එයාට මේ graphic කරන්න කම්පියුටර් එකක් ගන්න ඕනලු. ඒකේ configuration එක කොහොමද කියලා අහනවා.
කොයි අපේ පහුගේ වැඩසටහනක ඕකත් කතා කරා බුද්ධික. ඒක link එකක් දාන්න.
ඕනේ. ගොඩක් විස්තර ඇතුව කතා කරා අපි නේ. ඊළඟට මේ ධනුෂ්ක අහලා තියෙන ප්‍රශ්නයක් මේ පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද කියලා. වෛරස්, ස්පයිවෙයා, ට්‍රෝජන්, රූට් කිට්ස් ඒවා රිමූව් කරන්න තියෙන ටූල්ස් ගැන මොනවද?
කාලින්ගේ ප්‍රියතම ටූල් එක මොකද්ද?
Windows වල. Windows වල නම් ඉතින් දැන් තියෙනව නේද? Security Essentials. එකසත් ඒක පාවිච්චි කරන්න පුළුවන්.
Malicious software removal tool එක
දාන්න. ඔව් malicious එක පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් Microsoft Azure security
එකට. ඒත් මේ ළඟදී මේ laptop එකේ virus එකක් ගිහලා ඒකින් තමයි බේරගත්තේ
අන්තිමට. ඔව් ඒක ඇත්තටම හොඳයි. මොකද ඉතින් tool එක හදන්න Microsoft ඒගොල්ලෝ දන්නා ඒගොල්ලන්ගේ DLL කොහමද exe තියෙන්න ඕනේ කියලා. structure එක ඒගොල්ලෝ දන්නවා.
ඒ කියන්නේ avast එකකින් එහෙම remove කරා කියනවා.
remove ඇත්තනම් මෙහෙමයි වෙන්නේ දැන්. exe එකක් වගේ effect උනොත් එහෙම ගොඩක් වෙලාට exe එක replace කරනවා මිසක් exe එක මේ exe එකෙන් අර අයින් කරලා ගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්.
ඒ මොකද ප්‍රශ්නේ තව තිබ්බනේ ඒක ප්‍රශ්නේ.
හර්ෂ මෙහෙම මෙහෙම කරාම ඉතින් අර මෙහෙම ඇහින්නේ නේ. මේ ටෙක් කරාට ඊළඟ සතිය හර්ෂට හෙඩ්ෆෝන් දෙයක්
ගෙන
බංගලිවල්ගේ හර්ෂ ඒ මේ වර මේ ලක්ෂ දෙකම හරිතර මයික් නෙමෙයි ඒ වෑ නම් මෙහෙම හෙන්නෙත් නෑ ඒ කාන්ට කතා කරන්න ඕනේ ඒකට.
ඊළඟට ධනුෂ්ක උදාර ප්‍රශ්නේ අහලා දෙන්නේ මේ කලින්ගේ ප්‍රශ්නේ බැලුවද පොඩ්ඩක් මේ පැහැදිලි මදි ගතියක් තියෙනවා නේ ප්‍රශ්නේ.
ඊළඟ ප්‍රශ්නේට යම් බුද්ධික මට පොඩ්ඩක් ලයින් නම්බර් එක කියන්න.
520 ලයින් එක
කලින්ගේ බාන් බඩික ගහම හිතන්නේ හිටියේ නේ.
නෑ ඇත්තටම chat room එක දිහා බලාගෙන හිටියේ.
ඔව් ඊළඟට මේ හරිඳ වහලා තියෙන ප්‍රශ්නයක් එයා install කරලා තියෙනවා Windows 7. එයා මේ YouTube වල video එකක් play කරනකොට එහෙම මොනවා හරි flash video එකක් play කරනකොට මේ play කරලා browser එක close කරාට පස්සෙත් internet traffic එකක් යනවා කියලා එයා තියෙනවා.
පොඩක් අර ප්‍රශ්නේ දැන් බුද්ධිය මම ටගල් කියාගත්තා. දිනේෂ් කුදාර තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එයා කියනවා එයා මේ එයා save කරන තැන ප්‍රසිද්ධ කරන්න එපා කියලා තියෙනවා. අපි තැන තැන නම් දන්නේ නැහැ ඒ නිසා. මේ එහාගේ කම්පියුටර් ඔක්කොටම ඒගොල්ලෝ Vista ගෙනල්ලා install කරාලු. එනට ඒගොල්ලන්ගේ මේ ඒ කියන්නේ Windows නෑ ප්‍රසිද්ධ කරන්න එපා කියලා තියෙන කම්පැනි නම. ඔය hina එන්නවන්නේ අම්මා. ඊට පස්සේ මේ එයා කියලා දෙන එයාගේ Windows 2000 domain එකක්ල තියෙන්නේ. domain එකට add කරන්න ගියාම මේ කියනවලු ගොඩක් වෙලාට මේ username password වැරදි කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙන බුද්ධික මාත් මේක දැන් අපෙත් ඇත්තරම domain controller එක දුවන්නේ Windows 2000. Windows 2000 දුවන්නේ ඒ වුණාට අපි දැන් Windows 7 උත් connect කරනවා. හැබැයි Windows 7 වල log in නම් කිසි අපිට ගැටලුවක් තේරෙලා නැහැ. ඒ වුණා domain එක machine එක register කරන්නත් අපිට පුළුවා. හැබැයි ගැටලුවක් උනේ බුද්ධික අපිට local userට administrative rights දෙන්න ගියාම domain controller එකේ දෙන්න අමාරුයි. ඒ කියන්නේ domain controller එකේ ඇත්තට machine එකේ local userට local ඒ කියන්නේ domain userට local machine right admin rights දෙන්න ගියාම ගැටලුවක් ආවා. මේක පොඩ්ඩක් කරන්න පුළුවන් එකක් තමයි command line එකේ ගිහිල්ලා අර net user කියලා දීලා admin privileges එතනින් assign කරන්න පුළුවන් command line එකේ. එහෙම නැත්නම් එයාට කරන්න පුළුවන් අර snapping එක කියන්නේ user manager එක තියෙන administrative tools වල ඒකේ අර user group එකක් ඉන්න administrative users කියලා ඒ group එකට අර user add කරන්නත් පුළුවන් ඒ group එකට. ඒ
කියන්නේ මේ local user
local group එකට remote user add කරන්න පුළුවන් ඒකෙන් ගිහිල්ලා. හැබැයි domain එකට add remove කරන්න ගැටලුවක් නම් අපිට ආවේ නැහැ. අපි දැනට 2000 standard server එකක් දුවන්නේ syspec 4 level එකේ roll up security roll up package එකත් එක්ක. පොඩ්ඩක් ඒක නිසා බලනනම් හරි සර්විස් පැක් 4 සහ ඔක්කොම අප්ඩේට්ස් ගන්නට දාලා තියෙනවාද කියලා. හැබැයි එයා මේ domain එක ඒ කියන්නේ domain එකේ add කරලා දීව machine එකකට ආය add කරනවා නම් සමාලලට ගැටලුවක් එන්න බලන domain එකේ තියෙන machine එක හරි domain එකට add වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ domain controller එකට log වෙලා domain එකේ ඉන්න computer එක අයින් කරන්න ඕන. domain computer එකේ නමට තියෙන අයින් කරලා ඉවරලා domain එක මේ flush කරන්න ඕනේ. ඔය මේ backup directory controller එකක් තියනවනේ ඒ දෙක synchronize වෙන පොඩ ටයිම් දීලා ආයි machine එක domain එකට add කරලා log වුණා නම් ගෝක ගොඩක් වෙලාට හරියනවා බුද්ධික.
එහෙනම් මේ අපි හරින්දුගේ ප්‍රශ්නේ දැම්මුනේ අපි කතා කරගෙන හිටපු එකට. එයා කියලා තින්නේ Windows 7 දාලා තියනවලු යා මේ flash වලින් video එකක් වගේ බලලා YouTube වගේ browse කරලා browser එක close කරලා දැම්මත් Firefox කියලා තියෙනවා එයා use කරන්නේ. internet traffic නවතින්නේ නැහැලු. බිට් ඩිෆෙන්ඩර් කියලා කියන දාලා තියෙන ෆයර්වෝල් එක. ඒකෙන් මේ බැලුවාම පේනවලු මේ network activity එකක් තියෙනවා කියලා. එයා task manager වලත් ගිහින් බැලුවලු Firefox instance run වෙනවද කියලා. මොකුත් නැහැ කියලා කියනවා. මේ ඊට පස්සේ එයා කරන්නේ router එක restart කරලා network cable එක ගලවලා එහෙම කරලා ගන්නවලු. ඒක මේ එයා අහලා දෙනවා මේ flash plugin එකේ ගැටලුවක්ද? ඒක එයා reinstall කරාලු ඒක මේ මොකද්ද මේ ගැටලුව කියලා.
ඔය වගේ වෙනවනේ ස්පයිවෙයා තියෙන කොටත්.
අංක 1 ප්‍රශ්නේ ඔක ලයිසන් කොපියක්ද? අංක 2 ප්‍රශ්නේ මේ ඕක මේ ටොරන්ටෙන් ඩවුන්ලෝඩ් කරලා දෙක. ගොඩක් අය ටොරන්ටෙන් ඩවුන්ලෝඩ් කරා නම් ඒකත් එක්ක ඒගොල්ලෝ ස්පයිවෙයා එකක් එවනවා.
දානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ
ඒක බීටින් එවනවා. ඒක අනිවාර්යයෙන්ම. ඒක කියන්නේ බොට්නෙට් එකේ සමාජික එක්කවත්. හැබැයි ඕක ඔහොමම කියන්නත් බෑ. සමහරලාට දන්නේ නැති උනානේ මේ හොරෙන් ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන විශේෂයෙන් Java, real network, real play වගේ දාලා තියෙනවනේ. ඒතකොට Apple ලැඩ ටූල් බාස් අර බාර් මේ බාර් යාහූ
එකෙන් 50ක් තියෙන
ටූල් බාස් ඒවා. එතකොට ඔගේ ලේසියෙන් වැඩේ තමයි ඔක්කොම ක්ලෝස් කරලා ඒ කියන්නේ එක ඇප්ලිකේෂන් එකක ඉන්ටර්නෙට් කමියුනිකේෂන් නැතිව අයින් කරලා command line එකට ගිහලා netstat-al කියලා ගහුවනම් ඔක්කොම listening port establish කියලා දෙන connections බලන්න local host හරි computer නමට හරි දකුණු අත පැත්තේ කොනේක නැති ඒවා. ඒ නැති ඒවා connect කරලා තියෙනවා නම් ඉතින් අනිවාර්යෙන් establish කියන state එකේ තියෙනවා නම් ඒ කියන්නේ spy එකක් හරි mark කරේ කනෙක් කරලා තින ගොඩක් කරලා තෙන් තින් ඩොමේන් එකේ තිය හිතා ගන්න බුලම් මොනාටද කනෙක් වෙන්නේ කියලා
මුලින්ම බලන්නේ Adobe අප්ඩේට්
ඒව තමයි ගොඩක් යාට එතකොට අනිකර මේ මොකද වෙබ් ෂොට්ද මොකද ඩෙස්ක්ටොප් වෝල්පේපර් චේන්ජර්ස් ඊළඟට ඊළඟ ස්ක්‍රීන් සේවර්ස් ඕවා කියන්නේ ඉතින්
ගොඩක් කාලෙක හැබැයි මේ ෆ්ලෑෂ් ප්ලේයර් එකෙත් සෑහෙන ප්‍රශ්න තිබ්බනේ ඉතනකදී
ෆ්ලෑෂ් ප්ලේයර් එකේ ඇත්තනම් ඕ ෆ්ලෑෂ් සහ ඇඩෝබි ඇඩෝබි ගොඩක් ප්‍රොඩක්ට්ස් වල ගොඩක් බග්ස් දිනවා විශේෂයෙන් ඇක්‍රොබැට් රීඩර් දැන් ඇත්තනම් මේ අර වෛරස් සහ හැකින් ගැන කතා කරොත් දැන් ගොඩක් කට්ටිය ඇටැක් කරන්නේ මේ OS එකටවත් බ්‍රවුසර් එකටවත් නෙමෙයි මේ තියෙන ඇප්ලිකේෂන් සහ ප්ලගින්ස් වලට දැන් Firefox ගත්තත්
දැන් Firefox වලට එලා තියෙන ලොකුම මේ අප්සෙට් එක තමයි එක්ස්ටෙන්ෂන් හරියට මැනේජ් කරගන්න බැරි වෙන එක.
ඔව් එක්ස්ටෙන්ෂන් කියලා කියන්නේ ඇත්තටම මේ එක්ස්ටෙන්ෂන් එකක් නිසා බ්‍රවුසර් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන්. මොකද මේ එක්ස්ටෙන්ෂන් ක්වොලිටි එක ගැන කටවක්වත් කියන්න බෑනේ. ඒක ඒක නිසා අනික තමයි Firefox වල තියෙන ලොකුම ගැටලුව මේ ටැබ් එකක් ඕපන් කරන්නක් ගන්න අර එක්ස්ටෙන්ෂන්ස් ඔක්කොම ලෝඩ් කරනවා. ඒ ටැබ් 100ක් කරත් එක්ස්ටෙන්ෂන් එක 100 පාරක් ලෝඩ් වෙලා. ඒකට එක්ස්ටෙන්ෂන් 40ක් තියෙනවා නේද? එක්ස්ටෙන්ෂන් 40ම 100 පාරක් ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් පරිස්සම්
වෙන්න.
ආකෘතිචර් එකේ ප්‍රශ්නකුත් තියෙනවා. අනික ඉතින් එක්ස්ටෙන්ෂන් ඔච්චර ඕනේද කියන එක ප්‍රශ්නයක්. මම නම් කියන්නේ Firefox වල ඇත්තටම පාවිච්චි කරනවා නම් අවශ්‍ය එක්ස්ටෙන්ෂන්ස් දෙකක් විතර. එකක් තමයි NoScript කියන එක. NoScript කියන එක ඇත්තටම මේ Java scripting කියන්නේ මේ දැන් තියෙන ලොකුම security ප්‍රශ්නය. වඩා කන්ට්‍රෝල් කරන්න අමාරුයිද Java scripting වලට එකක් තියෙනවා අනිත් එක තමයි ඉතින් මොකක් හරි download manager එකක් පාවිච්චි කරනවා නම් ඒක දාගෙන ඉන්නවා ඒ අරින්න නම් ඕනේ මේ මම නම් කියන අඩු ගන්න මේ Google toolbar එකක්වත් දාන්න ඕනේ නැහැ කියලා මොකද දැන් Google toolbar එක ඉස්සරහ පාවිච්චි කරලා search කරලා ලේසියෙන් අටක් ගාලා එතන ගාන දැන් ඉතින් menu එකේ ඒ කියන්නේ කෙලින්ම address bar එකේ search keyword එක හැවුවා search වෙනවා ඒක Chrome වලත් තියෙනවා IE වලත් තියෙනවා දැන් Firefox වලත් තියෙනවා
search bar එකේ දෙන්නේ අර හැබැයි තව
වෙනම නෑ කොනේ එකක් දිනවනේ නෑ මම කියන්නේ දැන් Chrome වල නම් අපිට address bar එකේම type කරගෙන search query එක IE වලත් පුළා IE වල Bing වලට යනවා නෑ Bing එක
Chrome එකේ bookmark manager ප්‍රශ්නෙත් නැහැ දැන් docs වලට save වෙනවා
ඔව් mic එකට බලලා කතා කරන්න හරි හරි ඒක හදා කරන්න
mic එක හරි
මේ හරි ඊළඟ ප්‍රශ්නේ
ඊළඟට අහලා තින්නේ සේද ප්‍රශ්නේ අහලා තින්නේ එයාගේ මේ laptop එක Fujitsu Siemens එකක්ලු ඒක පවර් ඔන් කරනකොට මොනිටර් එකේ නිකන් අර විකාර ටිකක් පේනවලු අර පේන එක සංකේත ටිකක් පේන්නේ එහෙම වෙලා එක සැරයක් මොනිටර් එකේ බෝඩ් එක මාරු කරා කියලා කියනවා. දැන් වොරන්ටි ඉවරයිලු දැනුත් ආයි එහෙම වෙලාලු. මේ ඒක වෙන්න හේතුව මොකද්ද කියලා අහනවා.
ගොඩක් වෙලාට බලන්න ඕනේ මේ බැක්ලිට් එක පත් වෙනවාද කියලා. ගොඩක් වෙලා මේ LCD වල වෙන්නේ මේ LCD එක වැඩ කරන්නේ නැත්නම් බැක්ලිට් එක නෑ පිච්චෙන්නේ. විකාර කරු පේනවා ගහන මට හිතා ගන්න මාරි බුද්ධික මොකද්ද කියලා. නිකන් අර ෂැඩෝ වගේ පේනවා දැන් අර බූට් වෙනකොට ඇවිල්ලා යනවා.
ඉතින් අමුතු જાති අර මේ සිම්බල්ස් පේනවා දැන්.
ඔය ඒ වගේ දෙයක් වෙනවා.
හැබැයි බැක්ලිට් එක ගිහිල්ලා නම් අවුවට ගිහිල්ලා පොඩ්ඩක් ලැප්ටොප් එක අවුවට අරවලා මේ LCD එක බැලුවා නම් ගොඩක් වෙලාට අර ස්ක්‍රීන් එක පේනවා. මොනා තියෙන ඒවා අර බැක්ලිට් එක නැති වුණාට. හැබැයි ඉතින් සිම්බල් එයාම පේනවා කියන්නේ නේ වීඩියෝ කන්ට්‍රෝලර් එක අප්සර්.
VGA
කියන්නේ මේ වෙලාව LCD එක වෙන්නත් පුළුවන් නැත්නම් බෝඩ් එකේ තියෙන VGA එක වෙන්නත්
පුළුවන්.
දෙකම වෙන්නත් පුළුවන්. එහෙම වුණත් නම් ඉතින් ඒ දෙක මාරු කරගන්න වෙනවා.
ඊළඟට මේ ධනුෂ්කා අහලා තිනවා අර අපි ගිය සැරේත් කතා කරගෙන ගාලි HTC Titan 2 කියලා Windows Mobile තියෙන ෆෝන් එක. ඒක මේ ඉන්ටර්නෙට් යන්න යූස් කරන්න පුළුවන්ද කියලා අහනවා. මේ මොඩර්න් එකක් විදියට. ඔව් මේ ඒක අපි තව පොඩ්ඩකට කල් දාමු නේ ඊළඟ ප්‍රශ්නෙට යමු පොඩ්ඩකට අපි ධනුෂ්කේ ප්‍රශ්නෙට උත්තර දෙමු.
ඇත්තටම මේ මං කියපු දෙක මං අහන් හිටියේ නෑ කියලා ප්‍රශ්නේ.
ඔව් මේ ප්‍රශ්නේ තමයි ගාලින්ගේ HTC Titan 2 කියන Windows Mobile phone එක මොඩර්න් එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා.
පොලා. ඒ කියන්නේ මේ HTC ඒ කියන්නේ Windows Mobile දින හැම එකම බුද්ධික මේ කම්පියුටර් එකත් එක්ක මොඩර්න් එකක් විදියට පාවිච්චි කරන්න බෑ කිසි ගැටලුවක් නැතුව Bluetooth හරහාත් පුළුවන්. නැත්නම් කේබල් එක ගහලාත් පුළුවන්. ඒක මොඩර්න් එකක් විදියට ඩිටෙක් කරනවා බුද්ධික.
ඔව්. ඊළඟට මහේෂ් අහලා තියෙනවා මේ යාගේ Windows 7 තියෙනවලු මේ
එයා ඇත්තටම කියන්නේ එයා Windows 7 වල Blue Soil කියලා software එකක් තියෙනනේ බුද්ධික.
ඒ Bluetooth වලට තියෙන එක.
Bluetooth වලට තියෙන එකක්. ඒක දැම්මහම එයා දැන් Blue Soil 6 කියන version එක 7 වල වැඩ කරන්නේ නැහැලු. ඒක නිසා එයා Blue Soil එයා අලුත් Blue Soil 6 එක download කරලා. ඒ කියන්නේ එයාගේ තියෙන version එක වැඩ කරන්නේ නැති නිසා. ඒ වුණා 6 එක download කරාම activation key එකක් ඉල්ලනවා. ඇත්තටම dongle එක බුද්ධික registered එකක් නම් Blue Soil එක. ඒ කියන්නේ Blue Soil එක registered dongle එකක් නම් ඒ dongle එක ගැහුවාම බුද්ධික Blue Soil මොන version එක දැම්මත් එයා detect කරලා ගන්නවා මේක ඇත්තනම මා අපිත් එක registered dongle එකක් ඒක නිසා මෙයාට Blue Soil nominee දෙන්න පුළුවන් කියලා. හැබැයි අර එයාගේ dongle එක registered එකක් නෙමෙයි නං අර key එකක් කියලා නමුත් එක. දැන් සමහර අය කරන්නේ මේ Bluetooth devices dongle විකුණනකොට අර Blue Soil එක cracker version එකක් එක විකුණනවා. ඒකත් එක වැඩ කරනවා. අරක දැම්මහම වැඩ කරන්න හදන version. එතකොට කරන්න ඕනේ මේ ඇත්තනම මේ Windows එක වැඩ කරන්න මේ Blue Soil ඕනේ නෑ. ඉන්දසල බ්ලුටුත් සපට බෙල්ටින් තියෙන
ඇතට මේක ගැවට පස්සේ ඩ්‍රයිව සෝනිත් නෑ අඳුරගන්න ඕනේ
අඳුරගන්න මේ මැෂින් එකේ බ්ලූ සොයිල් තියෙනවා කියලා
අර ගොඩක් කලවට තියෙනවනේ කලින්ග එක්ස්ප්ලෝරර් තියෙනවා
ඒක ලස්සන ඉන්ටර්ෆේස්
එක නෑ තේලා තියෙන මෙතන වෙනස තියෙන්නේ ඉන්ටර්ෆේස් එකේ වෙනසක් තමයි නැත්තම් වින්ඩෝස් එකක් තර්ක කරන ගොඩක් ඒවා කරන්න පුළුවන් පොඩ ඉන්ටර්ෆේස් එක ගොන් බ්ලූටුත් වලට තියෙන
ඒ කියන්නේ ගොඩක් බේසික් විතරේ ඉන්ටර්ෆේස් මම වින්ඩෝස් 7 වලත් හදලා නැති
බ්ලූටුත් ආ බ්ලූටුත් නම් මම නම් දන්නේ නැහැ මම පිටර පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අර තියෙන විදිහම තමයි තියෙන්නේ
XP එක නම් වැඩ කරගන්න
පුළුවන් ඔව් වැඩ කරගන්න පුළුවන් ඉතින් ප්‍රශ්නයක් නැහැ
පෙයා කරලා
ඔව් සපෝට් කරන්නේ නැති එක ප්‍රොෆයිල් එක තමයි A2DP A2DP එක නම් මට තාම හදාගන්න බැරන වින්ඩෝස් වල තියෙන එක නේ
ඔව් ඊළඟ ප්‍රශ්නේ S දාබර යාලා තින්නේ මේ මොනෝ ප්‍රොජෙක්ට් එක ගැන යමක් කියන්න කියලා
ඉතින් ගොඩක් කට්ටි හරි තරහයි ඔකට මොනෝ වලට මොනෝ එක ඒක මොනෝ එකනත් එක ගොඩක් කට්ටි මේ ගහගෙන ඉතිබ්බා ඉතින් මේ ප්‍රොප්‍රයිටර් එකක් ලිනක්ස් වල දුවන්න හැදුවට ඒක ප්‍රශ්නයි ඒක හොඳයි නේද බුද්ධික
මගේ
යාළුව එක්ක බුද්ධිකයි ඔෆිස් එකට අරගෙන තිබ්බා මොකක් හරි සොෆ්ට්වෙයාර් එක ඔෆිස් එකට ඕන වෙලා බලද්දි ඒගොල්ලන්ගේ ඔෆිස් එකේ හැබැයි තියෙන්නේ ඔක්කොම ලිනක්ස් සර්වර්ස් ඉතින් මේ බලද්දි මේ මැනේජ්මන්ට් එකෙන් ගත්ත සොෆ්ට්වෙයාර් එක බලද්දි ඒක ඩොට් නෙට් එක ඒගොල්ලෝ මොන ප්‍රොජෙක්ට් එක පාවිච්චි කළා තමයි මේක මේ අන්තිමට වැඩ කරන්න
හදාගත්තේ වයින් වගේ
මෙහෙමයි වෙන්නේ දැන් වින්ඩෝස් වල නම් .net application නැගුණොත් අපිට ඕනේ windows .net framework එක. ඒ කියන්නේ .net framework එක. එල්ල windows වල .net framework එක වගේ නැහැ linux වල .net framework එක කියන්නේ මොනවා? එච්චර framework එක මොනවා?
ඒකම ගාලින්න මේ ඒකේ දැන් binaries විතරක් නෙමෙයි application develop කරන්නත්
ඔව් ඒ කියන්නේ ඒක ID ඔක්කොම ඒගොල්ලන්ගේ තියෙනවා.
C sharp වලින් application develop කරන්නත් පුළුවන් ඒක.
ඒක හොඳ වැඩක් මොනගේ බැන්නත්
හොඳ වැඩක් නෙන්න.
ඒක තරහ ඇත්තේ අර Windows වලට උදව්වක්
නෙමෙයි. මෙහෙමයි. කෝ අපි කියන්නේ ඕන දෙයක් නොමිලේ දෙනවා නම් ඒක හොඳ දෙයක්. මේ කෝඩ් එකම දෙන්න ඕනේ කියන එක මම නම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ පිළිගන්නේ නැහැ. ඒක කෝඩ් එකම දෙන්න ඕනේ කියලා. සම මෙහෙමනේ
මිනිහ කරන දෙන එක උතර ගන්න.
ඒ කියන්නේ ආර්ථික වාසියක් තියෙන්න බෑ. දැන් IBM, HP ඒ කියන්නේ අපි ගත්තොත් Red Hat වගේ කම්පැනි වලට open source කරන එක ඒගොල්ලෝ වක්‍රාකාරයේ තමයි සල්ලි හොයන්නේ. ඉතින් ඒගොල්ලන් මිලියන ගාණක් වියදම් කරලා ලිනක්ස් ඩෙවලොප් කරාට ඒගොල්ලෝ මිලියන ගාණක් ආපහු අනිපැත්තෙන් ගන්නවා මේකට සපෝට් දෙන්න කස්ටමර්ට.
මම දැන් මේ නොයෙල් තමයි මේ මොනෝ ප්‍රොජෙක්ට් එක කරන්නේ.
ඔව් නොයෙල් බොයිකොට් නොයෙල් කියලාත් පොඩි තියෙනවා මේ වෙනම සයිට් එක පොඩ හොයලා බලන්න බොයිකොට් නොයෙල් කියලා කියන්නේ. නොවෙල් ලිනක්ස් වලට හානියක් කරන්න කියලා. දැන් ඒගොල්ලෝගේ දැන් සුසේ එහෙම තියෙනවානේ. සුසේ ඒගොල්ලෝ එන්ටර්ප්‍රයිස් සොලියුෂන් එකට ඒගොල්ලෝ නොවෙල් කියලා කියන්නේ ඇත්තටම නෙට්වර්කින් වල මුල් කාලේ ගොඩක් හිටියේ නෙට්වෙයා. නෙට්වෙයා platform වල ඉස්සර නෙට්වෙයා කියලා කියන්නේ ඇත්තටම Windows 3.1 කියන කාලේ අපි කරන්නේ නෙට්වෙයා සර්වර් එකක් ඉන්ස්ටෝල් කරලා LAN එකක් හදාගන්නවා. LAN එක හදාගත්තාම මේ LAN එකට කනෙක් වෙන මැෂින් තියෙනවානේ. මේව RAM එක 256 KBPS. KB විතර තමයි තියෙන්නේ.
kilobyte
boot කරන්නේ NE2000 කියන මේ network card එකේ. ඒක ඒ දවසල ගොඩ famous එක. NE2000 එක ROM එකක් තියෙනවා. ඒකට bootstrap වෙලා boot වෙනවා from DOS prompt එකකට. නෝ ඒ කියන්නේ novel server එකක් තිබුණා network server එකක් තිබ්බට ඒක දුවන DOS එකක්. ඒකෙන් අපි Windows මා ඒ කියන්නේ 3.1 නන් mount කරනවා. සර්වර් එකේ ඉඳන් ඇත්තට මේ කාලේ මේ ටර්මිනල් කියන එක ගොඩක් ඉදිරියෙන් තිබ්බ එකක් නේ බුද්දේ. ඒතර රන් වෙන ඔක්කොම සර්වර් එකේ අපේ ඩිරෙක්ටරි ඔක්කොම තියෙන සර්වර් එකේ.
දැන් ආපහු ඒ වගේ දැනකට තමයි යන්නේ.
ආයි දැන් මේ ටර්මිනල් සර්වර් ක්ලවුඩ් කම්පින් ඔක්කොම කියලා අන්තිමට කරන්නේ ආයේ තත්ත්වෙට තමයි එන්නේ.
ඔව් ඒ වගේ මේ ටර්මිනල් වල පොඩි වෙනස් විදිහකට තමයි ආපහු වෙන්න හදන්නේ. කියන්නේ එකම
ප්‍රොසෙස් වෙනවා. වෙනස්
වෙලා. එතනක.
ඊළඟ
ප්‍රශ්නෙට යම් මේ රවීන් දහලා තියෙන ප්‍රශ්නෙකුත් නෙමෙයි අහලා තින්නේ මේ අපි ෂෝ නෝට් එක ලියන්න කලින් අපි මේ පරක් වෙනකොට අපි නිදාසට කරනවක් ඉදිරි ගන්නේ ෂෝ නෝට් එක ලියන්න පරක් වෙනවා ඊට කලින් මේ රෙකෝඩින් එක අප්ඩේට් කරන්න බැරි දානවා පස්සේ පෝස්ට් එක ලියලා දාන්න
ඒකනම් කරන්න පුළුවන් ඒ උනාඩු බුද්ධිගේ ඒක තේරුම්ම නැති වෙයි නේද
ඔව් ඒත්කොට දැන් ලයිව් ෂෝ එකට හිටපු එක්කෙනෙක් හිටියොත් හොඳයි නැත්නම් ඉතින් අරගම ලේඳන් අහන්න ඕන මේක සමහර කට්ටිය ෂෝ නෝට් එක බලලා තීරණය කරනවනේ අහන්න ඕනද නැද්ද කියලා ඒ වගේ දේවල් තියෙනවන්නේ
මේ දසුන් පොඩ චැට් එකේ කියනවා මේ මොන වින්ඩෝස් වලද තියෙන කියලා ඔව් මොන වින්ඩෝස් වලද තියෙන ඉතින් මේ මොන වින්ඩෝස් වලද දාගන්නේ තේරුම්ම නැන්නේ
ඔව් ඒක ලයිසන් පැත්තෙන් බලනවා තමයි
තියෙන්නේ ඒ උනාට ඉතින් Windows ලින් develop කරන්න නම් පොඩ්ඩක් ඉතින් මොකද Visual Studio මට මතක නැහැ මොන edition එකක් හරි free දෙන edition එකක් තියෙනවා මොකද්ද බුද්ධ එකේ
Express කියලා
එකක් Express එක දැන් my SQL ගමයි MS SQL ගතත් Express edition එක free ඒ අනික student නම් නිකන් දෙනවා දැන් ඒක නිසා ප්‍රශ්නයක් නැහැ ඒක නම්
ඔව් මේ .net develop කරන කට්ටිය ඉන්නවා නම් මේ kit එකම ගන්න පුළුවන් නේ case එක
ඔව් ඇත්තනම මේ small business වලට මේ development companies වලට Microsoft ලා මේ tools නිකන් දෙන SMB server එකයි
ඔව් මම හිතන්නේ 10 දිනට වඩා අඩු
අඩු company වලට දෙනවා ඒගොල්ලෝ development වලට නිකන් ඔව් මයික් එක ළඟට ආයලා මේ හර්ෂ කතා කරන්න
ඔව්
Windows 7 නන්ද
Windows නෙමෙයි development kit එක මේ
හරි අරගදී අර අංශ එක Windows 7
මේ අපි business වලට දෙනවා කියන්නේ මේ අපිට බැරි වේද මේ පොඩ්ඩක් හර්ෂට මයික් ට්‍රේනින්ග් එකක් දීලා ගන්න
හරි මයික් ට්‍රේනින්ග් ඕනේ මයික් එක වෙනස් කරනවා
ආරජට ඇතර අර හෙඩ්සෙට් එකත් එක්ක තියෙන එක දෙන්න ඕනේ.
ඔව් අර පොඩි ළමයි දාන જાතියේ
දැන්.
කොහේ හරුණත් ඇයෙනකට.
දුව ඇවිදින ගමන් කතා කරන්න පුළුවන් එක. ඊළඟ ප්‍රශ්නේ මధుරන් ගහලා තින්නේ මේ. එයා මේ PC එක බූට් කරන්න හදනවලු Ubuntu 8.04 live CD එකේ. ඊට පස්සේ kernel එක load වුණාට පස්සේ display එකේ blank screen එකක් එනවලු. ඇවිල්ලා මේ මෙසේජ් එකක් දාලා තිනෝ යා busy box version 1.1.3 debian නම් කියලා version එකක් කියලා ubuntu built in shell enter help for list, all list of built in commands වම කියලා ඇවිල්ලා නැවතිලා තිනවලු එයාගේ motherboard එක දාලා තිනෝ මේ motherboard එක දාලා තිනෝ intel dg43nb කියලා model එකක් කියලා මේ මොකක්ද දහනවා ගැටලුව එක
මේක මම හිතන්නේ බුද්ධි කතා කරා මේ Google group එකේ නේ තියෙන්නේ.
ඔව් මම හිතන්නේ විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයි ඒකේ
Google group. ඔව් අපි Google group එකේ question එකට link එකක් දාමු නේ බුද්ධි.
thread එකට දාමු අපි නේ. ඊළඟට මధుරංගගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. අහලා තියෙනවා මේ එයාගේ තියෙනලු sharp 804 කියලා mobile phone එක.
ජපානෙන් නේ ගෙනාවේ ඔක.
ඔව් ජපානෙන් ගෙනාපු එකක්ලු මේ ඒක චාර්ජර් එක වැඩ කරන්නේ නැතුව ගියාලු දැන් ටික දවසකට කලින්. ඒකේ මේ චාර්ජර් එකක් ගන්න දැනක් තියනවද කියලා අහනවා.
නැත්නම් ගන්න දැනක් නැහැ කරන් තියෙන. ඕකේ ඩිෆෝල්ට් වෝල්ටේජ් 5 වෝල්ට් එන්නේ. මතක දිහට වයර් එක මැද්දෙන් ගැබුවා. 5 වෝල්ට් වයර් එකක් හොයාගෙන එන. ඒ කියන්නේ 5 වෝල්ට් ඇත්තනම මේ චාර්ජර් එකක් හොයාගෙන වයර් දෙක දන් රින වරක් දන්නේ නැතුව මොකද චාර්ජර් එක උඩ ගහලා තියෙන පින් වල කොහොමද වෝල්ටේජ් එන්නේ කියලා ෂාප් එකේ. මේ ඒකකට කනෙක් කර අමුණ ගත්තනම් පරණ චාර්ජරේට
වයර් එක මේ 5 වෝල්ට් දෙනකොට අර නිකන් ඔය රුපියල් 150ට විතර තියෙන පවර් පැක් තියෙන ඒවයි හරි
රෙගුලේට් කරලා ගන්න බෑ මං කියන්නේ තව චාර්ජර් එකක් ගන්න කියලා.
ඔව්.
ඒ කියන්නේ කොහෙන් හරි
සල්ලි ගිහලා 5 වෝල්ට් වෙන චාර්ජර් එකක් හරි රෙගුලේට් කරලා එන කරන්ට්
එක. ඔව් චාර්ජර් එකක් කරන් ඒක වයර් එක කපලා අර කමන ගත්තනම් තමයි වල්ලේසින් වැඩි.
ඒ කියන්නේ අර පරණ එකේ සොකට් එක තියෙනවා ප්ලග් එක ගහ ගන්න නේද?
ප්ලග් එක කියන්නේ වයර් දෙක මැද්දෙන් කපලා ජොයින් කර ගන්න.
ඔව්. ඊළඟට මේ SMS වලින් ආපු ප්‍රශ්නයක් මේ අපිට සුබපතලක් තියෙනවා. එයා කියලා තිනම එයා C# ඉගෙන ගන්නලු ඉන්නේ මේ ඉදිරියට එයාට කියන්න බලන්න කියලා අහනවා මේ C# වලින් රොබොටික් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්ද එහෙම කියලා.
ආ රොබොටික්ස් කරනවා නම් C# ඉගෙන ගන්න එපා මොකද පික් එකක් වගේ ප්‍රෝග්‍රෑම් කරන්න එපා.
ඔව් C තමයි. මේ මෙහෙමයි දැන් C# වලත් ඇත්තටම කරතේ අර මේ
ඒ වුණාට ඉතින් C තමයි පාවිච්චි කරන්නේ.
ඔව් කලින් C# වලනොත් තියෙන අර Microsoft robotic studio කියලා තියෙනවා. ඒක 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 ඇත්තටම මේ robotic එකට මෙහෙමයි. ඒගොල්ලන්ගේ support කරන මේ අර මේ robot kit වගේක් තියෙනවා. ඒවට පුළුවන් මේ robotic studio එකේ ඒගොල්ලෝ certified hardware වලට ලියන්න පුළුවන්.
ඔව් ඒ වුණාට බුද්ධික සාමාන්‍ය robotic ඉගෙන ගන්නවා නම් මේ site එකක් තියෙනවා මම ඒක දාන්න. ඒවැ ගොඩක් වෙලාට මේ pic controllers පාවිච්චි කරනවා. නැත්නම් basic නම් Arduino වගේ අර අපි කතා කරපුවා තමයි පාවිච්චි කරන්නේ.
ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ robotic ම නම් එයාට ඉගෙන ගන්න ඕන අනිවාර්යෙන් C ඉගෙන ගන්න. මේ C ඉගෙනගෙන
C සහ assembler පුළුවන් නම් නේද අඩු ගානේ basic එකක්.
ඔව්. එහෙම මේ ඒ වගේ programming languages ඉගෙන ගන්න electronics ඉගෙන ගන්න වෙනවා ටිකක්. හැබැයි දැන් එයා අහලා දැන් අහන්නේ C sharp වලින් කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන් ඇත්තටම. හැබැයි ඒක සීමා සහිතයි. ඔව්. ඒකේ අර අනිත් හැම දෙයක්ම වගේ මේ දැන් මේ Microsoft A platform එකේ තියෙන certified machine වලට ලියන්න පුළුවන් ඒකේ.
මොකද මේ
ඒක ගණන් ඇහුවාමත් Microsoft certificate certified එකගෙන
ඒක ගණන් C# කියන්නේ high level language කියන්නේ.
ඔව් ඒක ඇත්තටම දැන් ඒක C# වුණත් නෑ ඒ robotic studio එකෙන් නගරන්නේ ඒක visual programming language එකක් කියලා දිනවා. ඒ කියන්නේ අපි හිතමු sensor එකක් කියලා sensor එකක් අරගත්තා. ඒකේ output එක ඊළඟට මේ motor එකට යන්න එහෙම කියලා හදන්න පුළුවන්. ෆ්ලෝ චාට් එකක් වගේ මේ විෂුවලි හදලා ඒක ප්‍රෝග්‍රෑම් එකකට ජෙනරේට් කරලා දෙනවා.
ඒක තියෙනව නේද පික් වලට මේ හදපු ෆ්‍රේම්වර්ක් තියෙනව නේද ඒ
වගේ. ඒකේ දෙලින මම පික් වලට තියෙනවද කියලා නම් මම හරියට දන්නේ නැහැ. සාමාන්‍යයෙන්
ඒක අපෝයි චැට් රූම් එකේ කෙනෙක්ගෙන රොබොටික් වලට නම් Java තමයිලු. කවුද දන්නේ ඕක ගන්න ඔය කෙනා.
මේමයි. ඒකත් ඔය දැන් ඔය C# ගැන අපි කතා කරා වගේ තමයි. ඇත්තට මේ අර ඒ රොබොටික් බෝඩ් තියෙනවා Java වලට කරන්න පුළුවන් ඒ ඒකේ හැබැයි වෙන්නේ අර අන්තිමටම අපි මේ බයිනරි වලටම කම්පයිල් කරලා ප්‍රෝග්‍රෑම් එක එතනට දානවා කියන එක නෙමෙයි ඊට උඩ ගොඩක් තව software stack එකක් තියෙනවා ඒකට ඒක සර්ටිෆයි කරපු hardware
එකක් තියෙනවා ඒක ඉල්ලුමට සර්ටිෆයි වෙලා තියෙනතර
මම නම් කියන්නේ ඇත්තටම මගේ නම් රොබොටික් කරනවා නම් මම නම් කියන්නේ pick එකක් අරගෙන pick එක හදලා ඒකේ controllers ටික හදලා ඒකෙන් මේ control කරනවා නම් තමයි ඒක හරියටම robotic.
අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ වගේ motors අරගෙන sensors අරගෙන ඒවත් එක්ක වැඩ කරලා ඊළඟට මේ robotic වල behaviors තියෙනවනේ ඒවා පුරුදු වෙන්න algorithm පුරුදු වෙන්න ඕන ඒ වගේ දේවල් කරන්න. එතකොට ඉතින් programming language එක නෙමෙයි එතකොට ඇත්තටම robotic කරන්න වැදගත් වෙන්නේ. ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඉතින් C ඉගෙන ගත්තාම ඉතින් හැම දෙයකටම හොඳයි. මම නම් කියන්නේ මේ ඕනි දෙයකට හොඳයි
C වලින් පටන් ගන්න. සමහර අය ඉන්නවනේ මේ ඕනි දෙයකට .net ඕනි දෙයකට Java. එහෙම හරියන්නේ නැහැ.
ඉතින් Java වලින් කරාම වෙන්නේ අර ඇත්තටම මේ ඒ කියන්නේ අපි ලියන එක Java වලින් ලියනවා. ඒ Java වලින් ලියලා ඒක ID එකක් එනවනේ ඇත්තට ඇප්ලිකේෂන් කරනකොට. ඒ කියන්නේ ඔය රොබොටික්ස් කරනකොට එන බෝඩ් එක ට්‍රාන්ස් වෙන ඇත්තටම මේ C එකක් හරිය නැත්නම් ඇත්තටම ඊට අතර low level code එකක්.
binary
code එකක් තමයි chance වෙන්නේ. ඉතින් ඊට වඩා හොඳයි අර කෙලිම ට්‍රාන්ස් වෙන binary code එක ලියන්න ගන්නට එනවනේ. ඉතින් ඊට පස්සේ නේද ඉගෙන ගන්න
දේ. ඒක මේ කාලින්ග දැන් ඔය Java වලට ගොඩක් කට්ටිය අර දැන් උගන්නන කොටත් ඔය classes එකෙන් පටන් ගන්න කොටත් ඔය මුලින් highlight කරලා දෙන එකක් තමයි අර pathfinder කියලා අර NASA එකේ අඟහරුවලට එවන එක. ඒකේ programming කරේ මේ Java වලින් කියලා. ඇත්තටම ඒකේ මේ communication programming තමයි ගොඩක් ඒව කරලා තින්නේ ඒකෙදි. මේ අර රෝවර් එක ආසරෝණේවට වැඩි ඒක ඒකේ මේ ආටිකල් එකක් මට හම්බුණා මේ ළඟදී.
දැන් ඕකේ දබුද්දික ගොඩක් Java වලින් ලේසියනේ UI එකක් හදාගන්න, control interface එකක් හදාගන්න. ඒ කියන්නේ ඇත්තටම රෝ එක control කරන්න interface එක Java වලින් ලියන්න ලේසියි. මම මේක assembler වලින් හරි මේ C වලින් හරි ලියනවට වඩා එක්කෝ C# පාවිච්චි
කරන්න.
ඔව් එතකොට කරන්නේ ඇත්තටම මේ controller එකේ ඇතුළේ දාන low level mark හරි tool එක. ඒ දෙක අතර communication එක කරන්න තමයි අර Java වලින් interface එක.
ඇත්තටම මේ ප්‍රශ්නේ අහපු එක නම කියලා නෑ මේ SMS වලින් අහලා තින්නේ. එයාට මේ robotic කරන්න ඕන නම් මම කියන්නේ මුලින් C# ඉගෙන ගන්න එපා C ඉගෙන ගන්න. C ඉගෙනගෙන නැත්නම් C# ඉගෙනගෙනත් අර robotic studio වගේ එකක් අරගෙන ඒ වගේ platform mode කරන්න බලුවන් ඈ. හැබැයි එතෙන්දී මේ ලැබෙන දැනුම ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේක කරාම මේ වගේ වැඩ කරනවා කියලා තේරෙනවා. හැබැයි ඇතුලේ මොනවද වෙන්නේ? ඒ වගේ දැනුමක් එන්නේ නැහැ මුලදී. එහෙම දෙයකින් පටන් ගන්නකොට.
ඉතින් හැබැයි බුද්ධික මෙහෙම කිව්වත් දැන් ගොඩක් යුනිවර්සිටි වල මේ සිහු ගණන එක නවත්තලා නේද?
ඔව්.
ඔව් නවත්තලා. හැබැයි ඒක මේ සී ඉගෙන ගත්ත කෙනෙක් ඇත්තටම මේ කවදාවත් කියන්නේ ඒක නවත්තලා දැන් වෙන එකකින් පටන් ගන්න කියලා. මොකද ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් ප්‍රෝග්‍රෑම් එකකින් නම් ඒක ජීවිතේ ඒ කියන්නේ ඉගෙන ගන්න ඊළඟට කරන්න එන්න හැම දෙයකටම බලපානවා ඒකින් එන දැනුම.
උදාහරණයක් ගත්තොත් iPhone කරනකොට C ගොඩක් වටනවානේ.
ඔව් අනිවාර්යෙන්ම C කියන්නේ ඒකෙත් ඔබ්ජෙක්ටිව් C කියලා C ෆ්ලේවර් එකක් තියෙන මේ හැම දෙයකටම ඕනේ වෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු නම් මේ
අපේ අය මම හිතන්නේ බුද්ධික මේ මා පොඩණියන් කතා කරන්න හොඳයි. මේ කාටත් අඩි මේ ප්‍රෝග්‍රෑම් ලැන්ග්වේජ් සහ එකක් කියන්නේ මොකද්ද කියන්නේ ගොඩක් අය දන්නේ. දැන් chat room එකේ කෙනෙක් කියන Java ලිලුවන් කෝඩ් එකේ ටික වැඩි කියලා. දැන් ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් දැන් hard computer එකක් වැඩ කරන හැටි ගත්තොත් එහෙම computer hardware මේ motherboard processor වලට තියෙන මේ එක සහ බිඳුව කියන එක විතරයි. ඒ කියන්නේ electrical power එකකින් කිව්වොත් on the off the 10 කියන එක විතරයි computer එකට තේරෙන්නේ. දැන් අපිට ඕක computer එකට 10 කියලා කියන එක තේරෙන්නේ නැති හින්දා තමයි ටිකක් උඩ language එකක් කියලා මේ assembler වගේ එකක් එන්නේ. assembler වලින් පොඩ්ඩක් අර දැන් CPU එකක් ගත්තත් instruction set එකක් තියෙනවානේ. දැන් processor එකට instruction set එකක් අපි පාවිච්චි කරන්න තියෙන්නේ මේ CISC complex instruction set කියලා. ඇඩ් instructions එකක් තියෙනවා. ඒකට අපි දැන් උදාහරණයක් තියෙක hard disk එකේ තියෙන මේ මොකක් හරි එකක් කියව sector 1 එක කියවලා memory එකේ අවල් තැන කියවන්න කියලා කිව්වොත් අතේ assembler වලින් කියන බලා hard disk එකේ මේ address එකේ තියෙන මේ data එක කියවලා අතනින් ලියන්න කියලා. ඉතින් එතකොට තමයි low level එක. දැන් අපි එතනින් ඇත්තනම කරන්නේ hard disk එකේ data එකක් read කරලා ඒක ඇතර read කරන memory එකක් allocate කරලා මේ memory එකට ලියනවා. දැන් ටිකක් උඩ language එකේ C වලදී අපිට පුළුවන් මේක tag ගාලා එක command එක එක line එකකින් කියන්න මේ variable එකක් හදන්න කියලා. හදලා variable එකට අපි data එකක් assign කරනවා.
ටිකක් ඇතුලින් කරනවා.
ඔව් ඒ වුණාට අර basic coding එක කරන්නේ මේ ID එකෙන් හරි compile එකෙන් හරි compile කරාම මේක machine code එකට හරවනවා ඇත්තටම. දැන් Java වලින් කරන්නේ ජාවලින් කරන්න විටටත් ලොකුද ජාව කරන්න යාගේ වර්චුවල් මැෂින් එකට තේරෙන විදිහට කරන ජාවල VM එක හැමතිස්සෙම අපිට ඕනේ ඒ කියන්නේ මැෂින් හાર્ඩ්වෙයර් සහ
OS
ජාව අතර නෙමෙයි
උඩින්
OS එක සහ ජාව අතර කතා කරන වර්චුවල් මැෂින් එකක්
තියෙනවා
ඔව් එතකොට අපි කෝඩ් එක ලිව්වම ජාවල උඩදි ලියන්නේ ඒ කෝඩ් එක කම්පයිල් වෙන්නේ වර්චුවල් මැෂින් එකට හරියන්නේ
බයිට් කෝඩ් එක
බයිට් කෝඩ් එක වර්චුවල් මැෂින් එකේ රන් වෙන කෝඩ් එක තමයි මැෂින් ලැංග OS එකට ගන්නේ OS එකෙන් තමයි හાર્ඩ්වෙයර් එකට කතා කරන්නේ එතකොට ජාවල එකේ VM එකේ සමහර අවස්ථාවලදී හાર્ඩ්වෙයර් එක ඩිරෙක්ට් කතා කරන්න බලන ඒකට OS ඉන්වෝල්වමන්ට් එකක් නැතුව කරන්න බෑ මොකද ඩ්‍රයිවර් දුවන්නේ OS එකේ නිසා
ලේයර්ස් ගන්න
බෑ ඔව් හැබැයි අපි C වලින් වගේ කරොත් එහෙම අපිට ගොඩක් වෙලාවට හાર્ඩ් ලෙවල් එකටම කතා කරන්න පුළුවන් මොකද අපි ලියන්නේ අර VM එකටත් වඩා පල්ලෙහා ලැන්ග්වේජ් එකකින් ඒකයි මේ ලැන්ග්වේජ් අතර තියෙන වෙනස
ඩෙල්ෆි එහෙම හොඳ ලැන්ග්වේජ් නැහැ ලෝ ලෙවල් කියන්නේ
ලැන්ග් ඇත්තනම පැස්කල් පැස්කල් හැදිලා පැස්කල් වලින් තමයි ඩෙල්ෆි ආවේ
ඔව් ඩෙල්ෆි වල පැස්කල් වල
පැස්කල් වල විෂුවල් එක තමයි
මොඩ් එකක් වගේ එනකොට තමයි ඩෙල්ෆි ආවේ ඒකෙන් හැමදේම කරද ඉතින් දැන් ප්‍රෝග්‍රෑමින් වලදී ලේසිය බලනවා නම් ඉතින් ඇත්තටම හොඳයි ඉතින් අර මේ
විෂුවල් බේසික්
රූබි පයිතන් ඒ වගේ
දෙයක්
ගොඩක් ඉවනේ හයිම ලෙවල් එකේ තියෙනවා
ඒ වගේ නේන ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් ගන්නට අවිලා තියෙනවා ඒ කියන්නේ ගොඩක් වෙලාට ID එකෙන් කරනවා මේ අර යට කරන්න ඕන ගොඩක් ඒවා. ඒ උනට අපිට තියෙන කන්ට්‍රෝල් එක ගොඩක් අඩුයි.
අඩුයි.
ඒ කියන්නේ ලැන්ග්වේජ් එක ලේසියෙන් වෙන්නේ කො අපේ කන්ට්‍රෝල්ස් හැලෙනවා.
නෑ ඔය Java අයගේ එක තර්කයක් නේ අර Java open source කරපු නිසා ඒ Java වල ඇතුලේ තියෙන classes උන්න වෙනස් කරලා අපිට පුළුවන් තරම් අපිට කැමති විදිහට ඒක හදාගන්න පුළුවන්.
ඇත්තටම හරියට මේ ඒක සාමාන්‍යයෙන් මට නම් ඒ කවදාවත් ඕනෙ නෑ. මොකද programming language එකේ තියෙන features වෙනස් කරගන්න ඕනෙ නෑ.
ගාහකකින් ඇහුවොත් එක්කෙනෙක්වත් ඔක වෙනස් කරලා
නෑ. ඒ කියන්නේ ඔන්න C වල නම් header file එක ලියා ගන්නවා කියලා කියනකොට අපේ application එකේ නෝනේ. Java දි ඕක ලියා ගන්නවා
කියලා කරන්නේ.
ඇත්තටම programming language එකකින් දෙන facilities ටික ඇති අපිට මේ වැඩේ කරගන්න ගොඩක් කලාවට.
අපි ඇත්තටම කරන්නේ අර hello world ගාන programming නේ. මේ ඇත්තට අපි මේ දැන් ඊළ මේක හાર્ඩ්වෙයර් එකක් කතා කරලා මේ මෝටර් එකක් ඔන් කරන ගානට එන්නේ නැහනේ. අපි ගලන්නේ මොකක් හරි ඇලර්ට් මැසේජ් එකක් පෙන්නන එකක් හරි TCP ස්ටැක් එක උඩ මොකක් හරි
ඒගොල්ලන්ගේ
ප්‍රෝග්‍රෑම් කරගන්න එකක්. ඒකත් ඉතින් අර OS එක ඩිපෙන්ඩ් වෙලා තමයි අපි වැඩේ කරන්නේ. ඉතින් අපිට ඇත්තට මේ ඔක Java link කරාද C link කරාද කියලා අපිට
Java එහෙම එකක් වල වෙනස් කරනකොට එෆර්ට් එක අඩුයි. මේ අපි ගලීම C link කරා නම්.
ඔව්. මේ ප්‍රශ්නට යමනේ බුද්ධි ප්‍රශ්න තියලා පොලිව.
ප්‍රශ්න ගොඩක් තියෙනවා මේ.
ඊළඟයකට දාමුද බුද්ධි එක අපේ. පැය කමාරක් විතරද ෂෝ එක?
යන්නේ. ට්‍රාන්ස්පෝටේෂන් ප්‍රශ්න වගේ
තියෙනවා. තව එක ප්‍රශ්නයක් කතා කරලා අපි මේ
ඔව්. අපි අපේ අර අන්තිම ප්‍රශ්නේ ගිහලා ඒක කතා කරලා නවත්තමුද බුද්ධි එක? ඔය ප්‍රශ්න ටික උතන් නවත්තලා අපි අර
ගියා. මේක කතා ගිය සැරේකින් මේ එන එකක් තමයි.
ඔව් ඒක තමයි.
ඔව් ඇත්තට මේ ප්‍රශ්නේ මේ මට කියවන්නත් එපා කියලා කියලා දිනවා. ඒ වනාදී නද කියවන්න වෙනවා. මේ මගලේ තමයි මේ ප්‍රශ්න බලන එක දෙන්නේ.
මට සිංහල බැරි ඉන්න මට ඒක කියව ගන්න.
ඔව් අපි මේ මතකනේ අර අපි යාළුවෙක් ප්‍රශ්නයක් අහලා මේ ගිය සැරේ අපි සිංහල වචන භාවිතා කරන්නේ නැහැ කියලා. ඒකේ කියලා තියෙන පොඩි චෝදනාවකුත් එක්ක තියෙන මේ අපි ඒක මේ වැරදි විදිහට අර්ථකථනය කරා කියලා ඒක. මේ
අපි කියන්න බෑ. ඉතින් මම දැන් ගොඩක් කියලා බැන්නේ නැහැ.
ඔව් ඇත්තටම මේ
බැන්නේ නැහැ. ඇත්තටම විවේචනයක් කරේ.
ඔව්
ඉතින් ඇත්තටම ටෙක් කතාවලට මේ පොඩක් කතාවක් කියමු. මේ අපි ගැන විවේචනයක් තියෙනවා නම් සමහරවිට බය වෙන්න එපා. තමන්ගේ නම පාවිච්චි කරන්න බෑ. ඊමේල් ඇඩ්‍රස් වැරදියට දාන්න එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපි එහෙම කවදාවත් පෞද්ගලිකව අපි කාත් එක්කක තරහක් වෙන්නේ නැහැ. අපි ගැන විවේචනය කරා. මතකද හර්ෂ කාටද මොකක් හරි කියලා අපිට කලින් විවේචනයක් කළා තිබ්බා. අර අපි ඉතින් ඒක ඒ කියන්නේ
ඒක අර කියුබේ උන් නෙමෙයි.
ඔව් කියුබේ එක නෙමෙයි. ඒක ඉතින් ඒ වුණාට එහෙම ඒ කියන්නේ අපි එහෙම කාත් එක්කක තරහ වෙන්නවක්වත් එයාට බනින්නවක්වත් මේක මෙහෙමයි කියන්නේ. අපි විවේචන වලින් සමහරවිට අපේ දින වැඩි හදා ගන්න පුළුවන් නේ බුද්ධික.
ඔව්. ඇත්තටම අපේ යාළුවා කියපු දේ දැන් එයා පැහැදිලි කරලම තියෙනවා. අපි ඒක එහෙමම කියවමු. එයා කියනවා එයාට කියන්න ඕනේ උනේ මේ හදාගෙන තියෙන සිංහල වචන ඉංග්‍රීසි වචන වෙනුවට කතා කරන්නේ නැත්තම් ඒවා මේ ලියන එකකින් විතරක් වැඩක් වෙයිද කියලා යහනවා.
ඇත්තට වැඩක් වෙන්නේ නැහැ. දැන් බසකට වචන හැදෙන ක්‍රම තියෙනවා. දැන් මේ බසකට වචන බලෙන් ඔබන්න අමාරුයි ටිකක්. ඒ කියන්නේ පරිණාමයට ලක් වෙනන භාෂාව. ඒ බසක් පරිණාමයට ලක් වෙනකොට අලුතෙන් වචනයක් හදලා ඔබනවා කියන එක ලොකු අමාරු දෙයක් තියෙනවා.
මොකද අද අපි කතා කරන සිංහල අවුරුදු 100කට කලින් තිබ්බ සිංහල නෙමෙයි නේ.
අද අවුරුදු 100ක් නෙවෙයි 20ක් ගමුකෝ. දැන් අද අපි මේ කතා කරන භාෂාව නෙමෙයි අපි ගාල්ල මාතර පැත්තට ගියොත් කතා කරන්නේ. අපි අනුරාධපුරයේ පැත්තට ගියොත් කතා
කරන්නේ.
නුවර ගියොත් තවත් ඒ කියන්නේ භාෂාව තැනින් තැනට වෙනස්. ඒ වෙනකොට වචන භාවිතය වෙනස් වෙනවා.
ඔව් ඒකම මේ එයා කියලා තින්නේ මේ ওই සමහර සිංහල වචන එයා කියනවා මේ බාගත කරනවා පරිගණක ඒ වගේව නිතරම නිකම්ම කියවෙන ඒවා. ඒවා වැඩසටහන අතර හැමෙන් යොදා ගන්න කියලා කිනෝයා කිව්වේ සම්පූර්ණයෙන්ම හැම ඉංග්‍රීසි වචනයකටම සිංහල වචනයක් පාවිච්චි කරන්න
කියලා නෙමෙයි. මම එතන අදහස් කරේ බුද්ධික මහින්දන් යාටත් ඒක පොඩ්ඩක් පැහැදිලි නැහැ. බාගත කියලා වචනයක් තියෙන එකත් මම දන්නවා. බාගත කියන එක ගොඩක් අයට තේරෙනවා කියන එකත් මම දන්නවා. ඒ වුණාට මම කියන්නේ බාගත කරනවා කියන එක සිංහලෙන්ම ඉගෙන ගත්තොත් අපි හැමදේම කොහෙද වාචනේ භාවිතා කරාම අර ඒ ලෙවල් වලින් පස්සේ ළමයට මොකද වෙන්නේ කියලා. ඒ ලෙවල් වලින් පස්සේ ආ කැම්පස් ගිහලා මං කතා කරන්නේ ආර්ට්ස් කරන්න යන කවුරුවක්වත්. එහෙම නැත්නම් මේ මැනේජ්මන්ට් කරන්න යන කෙනෙක් අක්න්නේ නෙමෙයි. මං කතා කරන්නේ කම්පියුටර් ඉගෙනගෙන යනවනම් යනවනේ ඉංජිනේරින්. ඉංජිනේරින් ගියාම කැම්පස් එකේ ගිහිල්ලා බාගත කරනවා කියන වචනේ කවුරුත් පාවිච්චි කරනවා. ලෙක්චර් එක කරන්න මොන භාෂාවෙන්? ඉංග්‍රීසි. හරි. ඒ ළමයාට ඩවුන්ලෝඩ් කියන වචනේ අපි දැන් කියලා දුන්නොත් මේ අවස්ථාවේදී
අනුගානේ මේ වචනේ හරි තේරෙනවා.
ඒ ළමයාට ඩවුන්ලෝඩ් කියන වචනේ හරි තේරෙනවා. මේ ඩවුන්ලෝඩ් කරන්න ගියා. හරි ඩවුන්ලෝඩ් කරන්න මට කියන්නේ කියලා. එතකොට ඒකයි මෙතන කියන්නේ. තුබ වචන තියන එකවක්වත්
එයාගේ පැත්තෙන් එයා කියන
දේ නෑ. මම පිළිගන්නවා දැන්. මෙහෙම ගැටලුවක් තියෙනවා අපි ඒක හැමෝටම පිළිගන්නේ නෑ. ගොඩක් වෙලාට ඉංග්‍රීසි භාෂාව ගොඩක් අයට
තේරෙන්නේ.
ඒක ලැජ්ජ වෙන කරුණක්වත් කිසිම දෙයක් නෙමෙයි. මොකද ඒක අපේ මව් භාෂාව නෙමෙයි.
නෑ ලංකාවේ හරියට උගන්වන්නේ
නෑ. ලංකාවේ උගන්වන්නේ නෑ. හරියට අපේ රට උගන ගන්න උමනා ඒක එහෙමත් එකක් තියෙනවනේ. ඉතින් ඒක නිසා මේ ඒක භාෂාවේ වරදක් නෙමෙයි ඉංග්‍රීසි බැරි එක. ඒක ගැන ලැජ්ජ වෙන්නත් එපා. අපේ අය එකක් තමයි මම ඒක ගැන හරියට කනගාට වෙනවා. මේ ඉංග්‍රීසි වැරද්දුවාම hina වෙනවා. ඒ කියන්නේ මේ සුද්ධෝ hina වෙන්නේ
නැහැ.
අපේ කළු සුද්ධෝ තමයි hina වෙන්නේ. මේ ඉංග්‍රීසි වචනයක් වැරදුනහම ස්පෙලිං වැරදුනහම hina වෙනවා.
ඔව් ඒක මේ ඊළඟට මේ අපේ කට්ටියත් පුරුදු වෙලා තියෙනවා. ඉංග්‍රීසි බැරි දැන්නේ සිංහල පාවිච්චි කරන එක ලැජ්ජාවට කාරණයක්.
නෑ නෑ මම නම් කියන්නේ මෙහෙමයි. කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කතා කරන්න. භාෂාවක අවශ්‍යතාවයේ තියෙන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර අදහස් හුමාරව සාර්ථකව කරන්න පුළුවන් නම් එච්චරයි.
අනිවාර්යයෙන්.
භාෂාවක අවශ්‍යතාවයේ තියෙන්නේ මේ වගේ අවස්ථාවන්වලදී දෙදෙනෙක් අතර අදහස් හුමාරව කරන්න පුළුවන් නම් ඒ භාෂාව ගැන එච්චරයි. ඒක මේක හරියට ව්‍යාකරණ ගුණ කතා කරා කියලා වැඩක් නෑ. මම කියන එක හරියට තේරුණා නම් එච්චරයි.
අපේ ප්‍රශ්නයක් තමයි මේ අර
දැන් තිල්න අපි තිල්නට දැන්
මේ කලින්ග මේ තව දෙයක් තමයි මේ කියන කතා කරන භාෂාවේ ලියන භාෂාවේ වෙනසක් තියෙනව නේද?
නෑ ඒක ඒක තියෙනවා තිල්න. දැන් අපේ අපේ ලංකාවේ ගොඩ සිංහල වල මේ ලියන භාෂාව සහ කතා කරන භාෂාව දෙකක්. අපිට ඉංග්‍රීසි වගේ ගත්තොත් එහෙම මේක ගොඩක් වෙලාට එකම වගේ යන්නේ. ඒගොල්ලන්ගේ තියෙන මේ ඒ කියන්නේ සාහිත්‍ය වගේ ගත්තොත්
ඒනට
සාමාන්‍ය ඒනට මම කැමති
යදුම් විතරයි.
මම කැමති විවහාර වෙන අපි කතා ගන්න භාෂාවෙන් ගොඩක් දේවල්
එනවා.
ඔව් ඒක තමයි මේ අපි දැන් මේ යාළුවට කියන්න තියෙන්නේ. දැන් අපි ඇත්තටම අපිට එයා කියලා දෙන අපිට කියවෙන වචන කියලා ඇත්තටම අපිට කියවෙන වචන ටික ඉතින් අපි කියනවා සිංහල ගොඩක් ඒවා. දැන් අපිත් දැන් එතකොට හිතලා දැන් ඔන්න මං අද ඉංග්‍රීසි වචනයක් කතා කරන්නෙම නෑ මේකට කියලා හිතාගෙන ඉන්නේ නෑ ඉතින් අපි. අපිට කියවෙන විදිහට ඉතින් අපි මේ සුහද සාකච්ඡාවක් විදිහට මේ ගෙනියන්නේ ඒ විදිහට කතා කරනවා. ඉතින් ඒක ඒ කියන්නේ අපි ඉන්න සමාජයේ දිනදා කතා කරන ඒවා හැටියට ඉතින් අපි කතා කරන විදිහට කතා
කරනවා. අපි මේක කරන්නේ අපි විශේෂයෙන් හිතාගෙන මේ අමුතු
අද පුරුදු වෙලා එහෙම නෙමෙයි.
මම මේක කියන්නේ ඇත්තටම මම මේ ඒ කියන්නේ මම කොළඹ හතේ ඉඳලා නැහැ. අපේ ගෙදර ඉංග්‍රීසියෙන් කතා කරෙත් නැහැ. නෑ. ඇත්තටම කතා කරොත් අපේ අම්මලාට එහෙම බොරුවට ඉංග්‍රීසිය පුතා කම්හිය කියන ගෙදරක් නෙමෙයි අපේ. අපේ ගෙදර තනිකර සිංහල. අපේ ගෙදර ඉංග්‍රීසි වැඩසටහන බලපු ගයක් නෙමෙයි. ඉංග්‍රීසි පත්තරයක් ගත්ත ගයක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් සින්දු ඇහුවේ නෑ. ඉතින් එහෙම තත්ත්වයක් තිබිලා මම මෙතන හිටියනම් මම මේ භාෂාවට හුරු වෙ නැතු. මම ඇත්තටම ඉංග්‍රීසි ඉගෙන ගත්ත පළවෙනි ක්‍රමය තමයි ටීවී බලන එක. රේඩියෝ අහන එක ඉංග්‍රීසියේ. සමහරවිට අපේ අම්මලා hina වෙනවා. නෑ ඒ කියන අපේ අම්මලා ඒක වැරදින්නේ නෑ. උඹට ඔය තේරෙනද අයියෝ අහන්නේ කියලා. එහෙමම අහලා තියෙනවා මගේ සමහරවිට. සින්දුවක් අහනවා. ඒ වුණාට මම නොදැනුවත් මම මේ භාෂාවට හුරු
වුණා.
ඉංග්‍රීසි පුළුවන් කියන එකනේ. මට ඒ භාෂාව තේරෙන මට්ටමකට මම.
ඒ කියන්නේ අර වචන ඇහිලා දැන් අපි ටීවී ෂෝ එකක් බැලුවත් කාලින්ගේ
වචන ඇහිලා. එතකොට මම සමාජයේ කොළඹට එනකොට ඒ වගේ කට්ටිය වාස්ත්‍රය කරනකොට මටම පුදුමයි ඒ මිනිස්සු මට කියන එක මට
තේරෙනවා.
මම කියන එක ඒ අයට තේරෙනවා. එතකොට අපිට මෙතන කමියුනිකේෂන් ඒ කියන්නේ භාෂාවේ සහ අදහස් උමාරු කරගැනීමේ ගැප් එකක් හිටියනේ. ඒ වුණාට දැන් මම දැකලා තියෙන හොඳට ඉගෙන ගත්ත හොඳට දැනුම තියෙන ළමයි එනවා ඉන්ටර්විව් වලට. ඉන්ටර්විව් කරන හැටි දන්නවනේ හර්ෂ. මේ ලෝකෙත් නැති ඉංග්‍රීසි වචන දාලා තමයි කතා කරන්නේ. ඒක මේ භාෂාව කරමු කියන කට්ටියත් කරන වැඩ. ඉතින් ඒතෙන්ට අහම අර ළමයා අඹරෙනවා. ළමයට භාෂාව තේරෙන්නේ. එකක් තමයි ළමයව පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් ඉස්කෝලේ ඉංග්‍රීසි ගන්න ටීචින් නම් කරන්නේ මේ ළමයට hina වෙනව වචනයක් කර දෙනවා. පන්තියට මැහෙන්න තමයි කියවන්නේ මේ ලියලා තියෙන එක ඇද වැරදි කියලා. ඒ කියන්නේ අර හැමතිස්සෙම discourage කරන එක තමයි අපේ මහිදන්නේක සිංහල ගතිය.
ඒකම කාලෙක ඉතින් අර ඒ කියන්නේ අපි උනත් හිතනවනම් දැන් අපි දැනගන්න ඕන අපේ රටේදී අපිට ඕනිම වැඩක් සිංහලෙන් කරගන්න පුළුවන් කියන එකනේ.
එහෙම කියන්නේ එහෙම කියන්න පුළුවන් නම් මම කියනවා දැනට ලංකාවේ සිංහල වලට ඉහළින්ම මෙයා කරන යුනිවර්සිටි දෙකක් තියෙනවා ලංකාවේ. ওই දෙකේ ගිහිලා IT ඩිග්‍රියක් කරන් සුද්ධ සිංහලෙ පුළුවන්.
ඔව් මේ ඩිග්‍රී එකක් කරන්න බෑ කාලෙක. හැබැයි දැන් අපි කොහේ හරි
දැනගෙන ගියාට පස්සේ ඒකේ ගිහිලා කැන්ඩිමේ වැඩ කරන්න පුළුවන්.
ඉංග්‍රීසි ඒ කියන්නේ අපි අපේ අදහසක් තියෙන ඉංග්‍රීසිම පාවිච්චි කරන්න ඕන. ඒක නැති වුණොත් අපිට මේ අවස්ථාව මග ඇරෙයි. ඒකින්ද අපි ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් පිටට යන්නේ නැහැ. මේ හැබැයි අපිට කියන්න ඕන දේ කියන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවල්
තියෙනවා.
ඔව්. මම උදාහරණයකට කාලින්ග සමහරට දන්නවත් ඇති මේ ඉන්ටර්විව් එකකට ඇවිල්ලා ඔය ආයතනෙමයි ජපන් කට්ටිය හිටියා. සිංහල කට්ටියත් හිටියා. දැන් ජපන් කට්ටිය අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ජපාන් භාෂාවෙන් කතා කරලා සිංහලයි තමයි අපිට යාගේ කියන්නේ. ඉතින් අපි දෙයක් කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවනේ ජපන් කට්ටිය අහගෙන ඉන්නවා. දැන් මට එතන අර ඔය මොබයිල් ෆෝන් එකට සිංහල දාපු එක ගැන විස්තර කරන්න කිව්වා. මම ටිකක් කළා ඉංග්‍රීසියෙන් කිව්වහම දැන් මට ඇත්තටම මේ වෙලාවේ පැහැදිලි කරගන්න බැරි දවස්වල.
ඔව්.
ඒ මුළු කන්සෙප්ට් එක.
ඔව්.
ඉතින් මම සිංහලෙන් කතා කරලා කිව්වා. දැන් කොහොමද ජපන් එක්කෙනාට තේරෙන්නේ නැහැ. හැබැයි අපේ සිංහලයට තේරෙනදී ඒගොල්ලෝ කිව්වා. දැන් මම ඒ වෙලාව ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා ඒක දන්න විදිහට ගැට ගහ කිව්වනම් ඒ අවස්ථාව මග අරින්නේ තියුණා.
ඔව් ඇත්තටම ඒ කියන්නේ මෙහෙමයි. භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඉංග්‍රීසි දැන් ඔය ගොඩක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව සිංහලත් එක්ක මේ මුසු කරලා කතා කරාට ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකෙ ඉන්න හැම ඕ මේ ළඟ ඉන්න හැම කෙනාටම සිංහල පුළුවන්. බොරුවට ඉංග්‍රීසියෙන් කතා කරාට උදාහරණයක් ගමු. උදාහරණයක් ගන්නම් මම මේ ඉංග්‍රීසි ගැන කතා කරාම අපිට උඩින් තියෙන තට්ටුවල තියෙන කම්පැනි බුද්ධික දන්නවනේ.
ඔව්.
ඒක ඉන්න කාටවත් සිංහල බෑ. ලිෆ්ට් එකට නැග්ග වෙලෙ ඉඳන් ඉංග්‍රීසියෙන්ම තමයි කතා කරන්නේ. තරහින්ම චූ කරන්නේ ඉංග්‍රීසියෙන්.
ඒ ලිෆ්ට් එකේ මම හරි තියෙන සිංහල
තමයි. චූ කරන්නේ ඉංග්‍රීසියෙන්. මතකනේ WTC එකට බෝම්බ ගහපු දවස ප්ලේන් එකෙන් ඇවිල්ලා මේ කට්ටියත් දැන් අපිත් එක්ක බහිනවා. දැන් මේ ඒ කියන්නේ ඉංග්‍රීසි ඉංග්‍රීසි කියන්නේ ඒ ඇක්සන්ට් කියන්නේ ඇමරිකා මිනිස්සුත් පුදුම වෙලා බලන් ඉන්න මෙච්චර හොඳට ලංකාවේ මිනිස්සුත් ඉංග්‍රීසි. ඒ කියන්නේ ඇමරිකානුන්ට වඩා හොඳට ඉංග්‍රීසි කතා කරනවා. මෙන්න දැන් එදා බෝම්බ ගහන දවසේ මේ පඩි වෙලෙන් බහිනට අම්මේ අම්මේ මං එනවා මෙන්න මේ මමීලා ඩැඩීලා ඔක්කොම අමතක කරලා
ඩැඩීලා I'm coming එක මෙන්න මං එනවා.
ඔව් ඒක නිසා මේ වගේ කළු සුද්දෙක් hina වුණා කියලා තමන් ඉංග්‍රීසි වචනයක් කරදුනාට තමන් ඉංග්‍රීසියෙන් දැන් ලියනකොට වැරදුනාට අධෛර්යමත් වෙන්න එපා. ඉංග්‍රීසි පුරුදු වෙන්න. ඉංග්‍රීසි බැරුව බෑ.
ඒක
පිළිගන්න. ඒක කවුරු මොනකවත් ඒක පිළිගන්න. අපි මේ කියන්නේ හොඳට මොකද දන්නවද දැන් අපි උදාහරණයක් ගමු හර්ෂ අපි වැඩ කරනකොට මොකක් හරි බැරි වුණා අපි ඉන්ටර්නෙට් එකේ තමයි සර්ච් කරන්නේ. මේක සර්ච් කරාම මේ එන්නේ ඉංග්‍රීසි මොකක් හරි පිළිතුරක්. ෆෝරම් එකක් ගිහිල්ලා කතා කරන්න අපි ඉංග්‍රීසියෙන්. ඉතින් අඩු ගානේ අර වචන දෙක මම කියන්නේ ඉංග්‍රීසි හරියට ලියන්න කියලා. හරියට ඒ හරියට පුළුවන් ඉගෙන ගන්න. එහෙම නෙමෙයි මං කියන්නේ. දැන් වචන ටික හරි දැනගත්ත ඩවුන්ලෝඩ් කරන්න. ওই වචන ටික ගැට ගන්න පුළුවන්. මොකද භාෂාවක් දැනගා භාෂාවක් තේරුම් ගන්න නිසා කතා කරන් දැනගන්න ඕනේ ඉංග්‍රීසි නම් වචන 800යි. ඉතින් අපි මේ වචන 800ට වචන පහක් කරලා ළමයට උගන්වන එක හොඳක් නේ නේ.
අනිත් එක අපි තේරුම් ගන්න ඕනේ අපි මේ ලෝකේ ජනගහනයයි ලෝකේ පාවිච්චි කරන භාෂාව තුන අපි කොතනද ඉන්නේ කියලා. සිංහල භාෂාව පාවිච්චි කරන්නේ ලෝකෙන් කීයෙන් කීතනද? එතකොට අපිට available content කියන්නේ අපිට හොයාගන්න පුළුවන් දේවල් මේ ඉන්ටර්නෙට් එකේ තියෙන භාෂාව 99.99%ම තියෙන ඉංග්‍රීසි.
ඉංග්‍රීසි භාෂාව.
ඉතින් අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍ය දේ ලබා ගන්න නම් ඒ භාෂාව.
ඔව් දැන් මේකට දැන් මෙන්න මේ ගැටලුව දැන් තියෙනවනේ ගොඩක් අය දැන් ගමේ ළමයින්ට දැන් ටික කතා අහන ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි ඉංග්‍රීසි බඳුන් නැතිකම. ඉතින් මේ ගැප් එක හදන්න තමයි අපි මේ වැඩසටහන කරන්නේ. හැබැයි මේ ගැප් එක අපි අඩු කරන්න නම් අපේ තියෙන දැනුම අපි මේ ළමයට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වචනයක් හරි අපි දන්නවා නම් ඒ වචනේ පුළුවන් නේ ළමයට අපිට උගන්වන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියන්නේ ඩවුන්ලෝඩ් කරනවා කියන එක. පස්සේ ළමයට ඉගෙන ගන්න බලන ඩවුන්ලෝඩ් කියන්නේ භාගත කරනවා. හරි. හා. හරි. දැන් වචන දෙක මේ ළමයා දන්නවා. හැබැයි භාගත කරනවා කියලා ඉගෙන ගන්න කියලා ඩවුන්ලෝඩ් හොයන්න කියොත් එහෙම too late.
අපිට පොඩි රිසර්ච් එකක් කරලා බලන්න පුළුවන් මේ සිංහලෙන් විතරක්
නෑ නෑ මම මේ ගැන ගොඩක්ම කතා කරන්න හර්ෂ ගොඩක් ළමයි එක මං ගැටලා ඒ ළමයිගේ ඉන්න තත්ත්වේ මානසික තත්ත්වේ මං දැකලා තියෙන ඉඳ මොකද ගොඩක් අය යුනිවර්සිටි වලින් අයින් වෙලා තියෙනවා ඉංග්‍රීසි
බැරි
කී දෙනෙක් ඉන්නවද බුද්ධික දැනුවත්ද කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න මේ භාෂාව කොන් කිරීමක් කරනවා මේ ඉංග්‍රීසි බෑ කියලා මොකද මේ hina වෙච්ච කට්ටිය මේ සිංහල කරමු කියුව කට්ටියම මේ අර ළමයා කොන් කරනවා.
අනිත් ප්‍රශ්නේ සුද්දෙක් ලංකාවට ඇවිල්ලා සිංහල බැරි වුණා කියලා අපි සුද්ද දිනා වෙන්නේ
නැහැ. අපිට මම කියන්න ලංකාවේ මිනිහෙක් එක්ක සහ ලංකාවේ ලොකු තැනක ඉන්න ඉංග්‍රීසියෙන් ලොකෝට කතා කරන මිනිහෙක් එක්ක හා සුද්දෙක් එක්ක කතා කරන්න. අර සුද්ද හිනා වෙන්නේ නැවට ඉංග්‍රීසි බෑ කියලා ඒ මිනිහයා ඔයාට කියයි. ඔයා හොඳට අපේ භාෂාව කතා කරනවා කියලා. අපේ සිංහල කා කියයි. රජමරුව රජමරුව වචන වැරදි වගේ උච්චාරණය අන්තිමයි.
ඒ අර මේ යටත් විජිතවාදයෙන් එන්නේ.
එන්නේ ඒක. ඒක ලැජ්ජා. අනික දැන් අපේ අය මේ උච්චාරණයට හිනා වෙනවනේ. අපේ අය මේ එලකියුෂන් ක්ලාසස් කියලා හිනා වෙනවා. මම අහන්නේ අපේ එයෝ අය කොහොමද කියන්නේ සුද්ධ මේක උච්චාරණය කරන්නේ මෙහෙමයි කියලා. ඔරෙන්ජස් කියමු. ඔරෙන්ජස් කියන එක ස්පෙල් කර දැන් අපේ අය කියන මෙහෙම උච්චාරණය කරන්න කියලා. බුද්ධිගා ඇමරිකාවේ ගිහිල්ලා දිනවනේ. ඒ මිනිස්සු කියන විදිහයි UK අය කියන විදිහයි ඔරෙන්ජස් දෙක.
වැඩක්
නෑ. එහෙම උච්චාරණයක් නෙමෙයි ආශා. කියන වචනේ තේරෙනවා නම් කන හුරු වෙන්න ඕනේ.
අද අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණේ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම සම්බන්ධ ඉන්දියාව. ඉන්දියාව ඒක වක් කොහොමද කියන්නේ ඉන්දියාව කවුරුත් නෑ hina වෙන්නේ ඉන්දියාව අමුතුම ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් තියෙන අපිටත් hina
යන්නේ. රර් තමයි. ඒ වුණාට ඒ මිනිස්සු hina වෙන්නේ නැහැ.
මේ මිනිස්සුන හොඳට ඉංග්‍රීසි පුළුවන්.
ඔව්.
ඒකට ඉංග්‍රීසි මිනිස්සු hina වෙන්නේ
නැහැ. දැන් අපි දැන් මයිදන් අරයාගේ අරයාගේ කතා කරපු ට්‍රැක් එකෙන් අපි කොලින්ම පැනලා ඒ ට්‍රැක් එක ඉවර කරා.
එතනම අපේ යාළුවාට කියන්න තියෙන මේ අපි පුළුවන් තරම්
මේ පෞද්ගලික මේ කතාව අපි කියලා ටෙක් කතා කැමති මේ හැම දෙයක්ම සිංහලෙන් වෙනවනේ ටෙක් කතා හැම දෙයක්ම අපි යුනිකෝඩ් පාවිච්චි කරලා සිංහලෙන් දාන්නේ එකයි සිංහල පාවිච්චි කරගන්න නැත්නම් ටෙක් කතා ඉංග්‍රීසියෙන් ඔය ටික ටයිප් කරලා දාන්න පුළුවන් ඒතකොට සිංහල භාවිතය වැඩ කරනවා අපේ එක බලාපොරොත්තු තමයි හැම දෙයක්ම සිංහලෙන් කන්ටෙන්ට් දාන්න පුළුවන් නම් දාන්න සිංගල් බ්ලොග් කරන සංසදයේ සහ ඌට අතේ තියෙන සල්ලි වේදම් කරන් සර්වර් තියාගෙන ඌව කන්ටෙන්ට් සින්ඩිකේට් කරගෙන ඌව කරන්නේ ලංකාවේ තියෙන සිංහල කන්ටෙන්ට් එක වැඩි කරන් එතකොට සර්ච් කරනකොට මේ ආයෙනවා දැන් සිංහලෙන් කී දෙනෙක් කියවනවා සිංහල පාවිච්චි කරනවා ඉතින් මේක ටිකක් ප්‍රොසෙස් එකට කල් යනවා එක පාටම මේක 100% සිංහල කරන්න අපිට බෑ
හැබැයි අපි ඒකෙන් කියන්නේ මේ මුළු ලෝකෙම සිංහල වෙලා කරන්න බෑ
මෙහෙමයි ලංකාවේ ගොඩක් කම්පැනි පිටරට කම්පැනි ඉන්නේ අපේ ඇට ඉංග්‍රීසි පුළුවන් හින්දා ඒ කියන්නේ අපේ ඇටක වෙන ග්ලෝබල් ටීම් එකක් එක්ක කමියුනිකේට් කරන්න පුළුවන් ඒ කියන්නේ ග්ලෝබල් ටීම් එකෙන් පිටරට කට්ටියක් එක්ක වැඩ කරන්න පුළුවන් ඒක මැද නේද දැන් ජපානි වුණත් බුද්ධික දන්න ප්‍රශ්නයක් ඒ ඇට ඉංග්‍රීසි බෑ ඒක දැන් අපේ ලංකාවේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි ජපානෙත් එක්ක වැඩ කරන්න අපිට තවත් එක් පාටි එකක් එක්ක වැඩ කරන්න පුළුවන් ඉතින් ඒක නිසා ඉංග්‍රීසි කියන එක අමාරුවෙන් හරි ඉගෙන ගන්න මම කියන්නේ
ඒක ටූල් එක
කොහොම හරි කමන්නේ ඒ කියන්නේ මම කියන්නේ මේ සර්ලට අහුවෙලා නෙමෙයි පාවිච්චි කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි කියවීම සහ කතා කිරීම කනට අහන්න ෆිල්ම් බලන්න ෆිල්ම් බලනකොට සබ්ටයිටල් දාන්න එපා අනිවාර්යෙන් මම කියන එකක් තමයි සිංහල සහ ඉංග්‍රීසි සබ්ටයිටල් දාලා කියවන්න යන්න එපා කන හුරු වෙන්න අපේ අය සබ්ටයිටල් දාලා ෆිල්ම් බලන්නේ කන හුරු නැති හින්දා ඒ කියන්නේ කියන ඒවා කනට තේරෙන්නේ නැහැ හරි කනට තේරෙන්නේ නැහැ ටිකක් දවස් අහන්න තේරෙනවා දැන් හින්දි දන්නේ අපේ මිනිස්සු මෙලෝ දෙයක් දන්නේ නැති මේ අහල පහල ඉන්දි පන්තියකට කියන්නේ නැති මිනිස්සු හින්දි ෆිල්ම් එකේ කියන්නේ මොනවද කියලා දන්නවා
මටත් සාමාන්‍ය හින්දි
බයි ඒකනේ ඒක නිසා ඉංග්‍රීසි වලට ඔක හදාගත්තら කොච්චර හොඳයිද
ඔය අනිත් එක ඉංග්‍රීසි ආයුධයක් විදිහට පාවිච්චි කරන්න එපා ඒක තමන්ගේ දියුණුවට
පාවිච්චි කරන්න කියන්නේ එක්කද ඉංග්‍රීසි පන්තිය හදලා තිබ්බේ
ඒ කියන්නේ
ගොඩක් වෙලාවට අපි කරන්නේ සිංහල දියුණු කිරීම නෙමෙයි මිනිස්සුගේ ප්‍රශ්න විසඳන්න
නෑ ඇත්තටම සිංහල මේ ඇත්තට අර මුලින් කිව්වා කර ගැප් එක මේ විසඳන්න ඉංග්‍රීසි සහ සිංහල අතර තියෙන මේ ටෙක්නිකල් ගැප් එක
අඩු කරන්න
මේක ඇත්තටම අනිත් එක තමයි මේ භාෂාවේ ගැටලුව විතරක් නෙමෙයි මේ ගත්තාම දැනුමෙත් ලොකු අපි කොච්චර කතා කරත් ඉන්ටර්නෙට් එකේ ඉඳලා දැනුම මේ අර ඒකාධිකාරයෙන් නැති වෙලා කියලා ඉතින් එතනට යන්න මිනිස්සු ඒක ගැන දැනුවත් වෙන්න බෑ ඒ තාක්ෂණය හතරන්නේ කොහොමද කියන්නේ
මං කියන්නේ මෙහෙමයි සිංහල ප්‍රොමෝට් කරන්න ඉංග්‍රීසි භාෂාවේ ටූල් පාවිච්චි කරන්න ඒක නිසා අපි අපි අපේ අපි ගාද්දී නම් දෙපැත්තම කැපෙන කඩුව ඒක වටනා තනි පැත්තේ කැපෙන කඩුවට
එහෙනම් මේ
දෙකට අදට
අදට නවත්තමු
හරි එක කතාව වලට වඩා අද තිබ්බේ බණ කතා
ධර්ම කතා
ධර්ම කතා ධර්ම කතා දේශපාලන කතා ඉංග්‍රීසි මන්තිය දැනට ඉංග්‍රීසි කාමරේ කියලා ගත්තා
ගේම් කාමරේ වගේ
ගේම් කාමරේ එකත් වැහිලා
නැහැ දැන් නේ
ගේම් කාමර
නිවුස් එකක් තියෙනවා අපි
ආ කියමු එහෙනම් එකත් කියලා අද හුඟ කාලෙකින්
Call of Duty Modern Warfare 2 කියලා අලුත්ම يعني මෙච්චකල්
අලුත් කියනකොට තියෙන මට පොඩ්ඩක් බය පොඩ්ඩක්
ඊ හැරි පෙරදා හැරි රිලීස් උනේ
ඒක රිලීස් උනේ අලුතෙන්
ඔව් ඒක මම හිතන්නේ රෙකෝඩ් එකක් තිබ්බ වැඩියෙන්ම මේ සේල්ස් හරි එහෙම
ප්‍රී ඕඩර් කරලා ආ එහෙම කිව්වත් එහෙම ඊට වඩා රෙකෝඩ් එකක් තියෙන Windows 7 තමයි දැනට ප්‍රී ඕඩර් කරපු වැඩිම software එක සහ beta test කරපු වැඩිම software එක
මමත් ඇතුළුව
software එක විතරක් නෑ මම හිතන්නේ Amazon එකේ මේ
වැඩිම. ඒ කියන්නේ Harry Potter වලට වඩා ගියේ එක. ඒ කියන්නේ Microsoft කියන්නේ ඒගොල්ලන්ගේ Vista සහ XP එකහු කරාම එන total එකට වඩා වැඩි කියලා දවස් 10ක්
අතට. ඒක සාර්ථකයි.
සාර්ථකයි.
මම original copy එකක් ගන්න.
මම දෙකක් ගත්තා. මං කියවනේ හර්ෂ.
ඔව්.
මට දෙකක් ගත්තා. මේ එකක් හම්බත්තු. ඒකට දෙ බිල් අයියට thank you. ඒන හැමෝටම සුභරාත්‍රියක්.
මේ එකම සුභපතන්න මේ ස්තුති කරන්න ඕන අපිට සුභපත හැමෝටමනේ.
ආ ඔයාලටම එකතාවට සුභපත හැමෝටම ස්තුති. අපි ඔය වෙනුවෙන් මොන හරි ඉදිරිදි කරන්න බලාපොරොත්තු වෙන්න. අපිට ඉතින් සල්ලි නැති ප්‍රශ්න තමයි තියෙන්නේ.
ඇත්තටම මේ අවෝඩ් එක හම්බෙච්ච එක හොඳයි නේ. පොඩි අපිට කික් එකක් ආව තව වැඩ කරන්න ඕන කියලා.
කික් එකක් ආව පහරක්. හැබැයි අපිට ස්ලෝන් ගඳකුත් ආ.
ඒක හෙටගේ හෙට දේ
ඉඳන් තියෙන්නේ. ඒක වෙනව කතාවක් ඒක.
රසකට.
ඒ අනා ඕනත් නෑ.
තාම ඇලවිලාද?
හරි එහෙනම් මේ හැම දිනාටම
සුභ සතියක්.
ඔව් බොහොම ස්තුතියි. එහෙනම් ඉතින් අපි ලබන සතිය හම්බෙමු ආයේ නේ.
ඔව් සුභ සතියක්.